Sri Pada Sarojini. සුගන්ධිකාය වදනම් අනන්ත ගුණගන්දිිනා සුගන්ලිනාහන් ගන්දේන පූජයාමී තථාගතං බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝ ඒවන්තං සරණං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මහිහං පරං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ සරණම් ගච්ඡාමි සරණං ධම්මං නත්ති මහිහං මං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරම් ගච්ඡාමි සරණං සංඝං නත්ති මහිහං භයං සදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුන්දස්ස සුභෝති මූලේ අහෝ සීමාරස් පරාජයෝසි උංගෝසයුම් දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු සාදු
මුලින්ම ඔබේ දුරකථනය නිහඬ කරගෙනද බලන්න, ඒක නිහඬ කරන්න. භාවනා වැඩසටහනට හිත සූදානම් කරගන්න. හිත සැහැල්ලු වෙන්න, ගත සැහැල්ලු වෙන්න, හොඳින් ආස්වාස ප්‍රාස්වාස කරන්න. කොහොම ඌමනාවෙන් දීර්ඝ හුස්මක් ඉහළට ගන්න, ඌමනාවෙන් හුස්ම පිට කරන්න. ඒ වගේම හුස්ම ගැන සිහියෙන් දෙට පපුව පෙරෙන්න හුස්ම ගන්න, හුස්ම පිට කරන්න. එවිට ඔබට විදර්ශනා කිරීමට පහසුවක් ඒක වෙනවා. හොඳයි, සාදු. දෙදහස් දහාට වසරේ හතරවෙනි මාසේ 22 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන මේ විදර්ශනාව එක් දෙයක් අරමුණු කරගෙන පමණක් නෙමෙයි. සමස්ත ලෝකයම පිළිබඳව විදර්ශනාව, ලෝක නිරෝධය පිළිබඳව විදර්ශනාව, එහෙම නැතුව හුදෙක් එක අරමුණකට සීමා කරගත්ත විදර්ශනාවක් නොවේ. විශේෂයෙන්ම තමා පිළිබඳව, තමා සිටින තැන පිළිබඳව, තමන්ට මේ මොහොතේ තිබෙන ගැටලුව පිළිබඳව. ගොඩාක් දෙනෙක් කරන දෙයක් තමයි මේ තමන්ට ගැටලුවක් තියෙනවායි කියලා කල්පනා කරන්නේ. ගැටලුවක් හඳුනාගත්තත් ඒක විදර්ශනා කරන්නේ අනුන්ගේ ගැටලු බල බලා ඉන්නවා. එනිසා අපි මේ මොහොතේදී, මේ මොහොතේ මගේ ආධ්‍යාත්මය තුල තියෙන ගැටලුව කුමක්ද? ගැටලුවක් නැත්තම් හොඳයි. එමනම් ගැටලුවක් හදාගන්නත් එපා. ඒ ගැටලු නැති බව ඔබ භුක්ති විඳිනවා ඇති. ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුව ඔබේ හිතේ ගැඹරේ ඇති. දැන් ගැටලුව හදාගන්න, ගැටලුව හදාගන්න නෙමෙයි බලාගන්න හැදිලා තියෙන විදිය. බලන්න මේ ආස්වාස ප්‍රාස්වාස කරද්දී පපුව මැද ගැටලුවක් තියෙනවද කියලා හොඳින් නිහඬව සංසුන්ව ආස්වාස ප්‍රාස්වාස කරන්න. ඔබේ පපුව මැද දැවෙන ගැටලුව මොකක්ද? ඔබේ ඥානය තුළ දැවෙන ගැටලුව මොකක්ද? ගැටලුවක් නැති නිසා ඇතිවන ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන මේ භාග්‍යවන්ත අවස්ථාව ඔබ ලබා තියෙනවද, ලබනවද මේ මොහොතේ? ප්‍රශ්න නැති නිසා විඳින සතුට, ඔබ යම් දැවීමකට හසු වී තිබෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබ තවදුරටත් ඔබේ මනස හොඳින් තේරුම් ගත යුතුයි කියන කාරණය. හොඳින් නිවැරදි කරගත යුතුයි කියන කාරණය. දෘෂ්ටි අබමල් රේණුවක්වත් තබාගෙන නිවන් දකින්න බෑ. අකරුණාව අබමල් රේණුවක්වත් හිතේ තියාගෙන නිවන් දකින්න බෑ. මහා කරුණාවට පත් වෙලාම තමයි නිවන් දකින්නේ. මහා කරුණාවට පත් වෙනවා කියන එකෙන් ඒකේ අදහස් වෙන තේතියමයි මේ ලෝකේ උන්වහන්සේලා ළඟ ගැටෙන්න කිසිම කාරණයක් නැහැ. මහා කරුණාව වෛර කරන්න කිසිම කාරණයක් නැහැ මිනිස්සෙක් ළඟ. තව කෙනෙකුට වෛර කරන්න, ක්‍රෝධ කරන්න කිසිම කාරණයක් නැහැ. අන්න ඒකට කියනවා මහා කරුණාව. බලන්න ඔබ ළඟ කොච්චර කරුණ තියෙනවද කියලා වෛර කරන්න. සිල් ගත්ත දවසට 12න් පස්සේ කෑවොත් එයාට වෛර කරනව නේද? ඒ මට්ටමට තියෙනවා. හාමුදුරු කෙනෙක් මොටෝ සයිකලයක් පැදගෙන ගියොත් එහෙම වෛර කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔය උදාහරණ දෙකක් කිව්වේ. බලන්න ඔබ ළඟ මේ වෛර කරන්න කරුණු කීයක් ඔබේ මල්ලේ තියෙනවද කියලා. ඒ මල්ලේ තියෙන ඒ හැම වෛර කරන්න තියෙන කරුණක් මේ ලියෙන් තියන්න වෙනවා. නැත්තම් මහා කරුණාවට එන්නේ. ඒතන්ට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. රහසින්වත් පව් නොකරන කියන ගුණය කියන්නේ අන්න ඒකට නතුනේ. හිතෙන්වත් ගැටෙන්න කාරණයක් තියාගන්න එපා. හරි අමාරුයි ඒ කාරණය පිළිතුනේ. බලන්න දුරු කරන්න මහා කරුණාවට පත් වෙන්න. ඒ කියන්නේ අබමල් රේණුවක් තරම්වත් කියන වචනේ පාවිච්චි කරන්නේ අබමල් රේණුවක් සාමාන්‍යයෙන් හොයාගන්න හරි අමාරුයි. එක රේණුවක්. මොකද හේතුව ඒ අබමල් රේණු කියන එක ඉතාම පිටි වර්ගයක්. ඒ පිටි වගේ තියෙන එකේ රේණුවක් වෙන් කළා අඳුනගන්න බැහැ වෙනතුනේ. ඒක පරමාණුවක් දක්වා යාවේ. ඒ තරම් පරමාණු ශේෂයක් හැඩියට තමයි මේ අබමල් රේණුව සලකන්නේ. අන්න ඒ වගේ කියන්නේ එච්චරක්වත් තිබුණත් බෑ කියන එකෙන් අදහස් කරන්නේ කිසිම හේතුවකින් ගැටෙන්න කාරණයක් තියාගන්න බැහැ මේ ධර්ම අවබෝධය කරන කෙනෙකුට. ගැටෙන්න කාරණයක් නැත්තම් එයාගේ ළඟ ලෝක ධර්මතාවයකට අනුව සාපේක්ෂිත ධර්මයට අනුව එයාට ඇලෙන්න කාරණයක් නැති වෙලාම යනවා. ඇලෙන්න කාරණා දුරු කරගත්තොත් ශේෂයක්වත් නැතුව ගැටෙන්න කාරණා ශේෂයක්වත් නැති වෙනවා. ගැටෙන්න කාරණා ශේෂයක්වත් නැති වෙන දුරු කළොත් ඇලෙන්න කාරණා ශේෂයක්වත් නැති වෙනවා. මොකද මේ ඇලීම පදනම් වෙලාම තමයි ගැටීම තියෙන්නේ. ගැටීම පදනම් වෙලාම තමයි ඇලීම තියෙන්නේ. යමක් ඇලෙනවා නම් එතන යම් ගැටීමකුත් තියෙනවා. යමෙක් ගැටෙනවා නම් එතන යම් ඇලීමකුත් තියෙනවා. අපි තව කෙනෙකුට බැනවා දිනවන නම් එක පැත්තක් අරගෙන තවත් පැත්තක් ප්‍රතික්ෂේප කිරීමනේ අපි හැම විටම කරන්නේ නේද? තව පැත්තක් අනුමත කරන්න යනවා නම් අපි තව පැත්තක් එකට විරුද්ධව තව පැත්තක් ඇලීම. දැන් මල්ලේ තියෙන ඔය දේවල් අස් කරගන්න නැතුව මල්ල හිස් නැතුව මේ නිවන් ධර්මය ඔය මල්ලට දාන්න පුළුවන්ද? ඔය මඩ වතුර පිරුණු කලයට, කුණු රුඩු පිරිච්ච කලයට, කුණු ගොඩට බුද්ධ රත්නේ වඩම්මන්න පුළුවන්ද? බෑ නේද? සන්තෝෂෙන්ද කියන්න බෑ කියලා. සන්තෝෂෙන්නේ කලකිරීමෙන් කියන්න ඕනේ. ඇයි ඉතින් තමන්ගේ මල්ලේ කුණු ගොඩක් තියෙනකොට? ඒ කුණු ගොඩට වඩින්නේ නැහැ ධර්ම රත්නය. ඒ කුණු ගොඩට වඩින්නේ නැහැ සංඝ රත්නය. සංඝ රත්නේ බවට පත් වෙන්නේ ඔබ බුද්ධ රත්නය, ධම්ම රත්නය තමන් තුලට වඩමවා ගත්තොත් ඔබ සංඝ රත්නය. යමෙක් ළඟ බුද්ධ රත්නය, ධම්ම රත්නය වඩමවාගෙන නැත්නම් හිස බාලා හිටියට සිවුරු පෙරෙව්වට එයා සංඝ රත්නය නෙමෙයි. සුදු ඇඳුම් ඇඳගෙන හිටියත් බුද්ධ රත්නය, ධම්ම රත්නයයි තමන්ගේ හද මඩලට වඩමවා ගත්තොත් කුණු සියල්ල විදර්ශනාවෙන් ඉවත් කරලා අයින් කරනවා. ඒ තැනත්තා ඒ තැනැත්තිය සංඝ රත්නය, ආර්ය මහා සංඝ රත්නය කෙනෙක්. ඔන්න වෙන්න අවස්ථාව තියෙනවා. කරගන්න තියෙන්නේ මොකක්ද? රහසින්වත් පවු නොකරන, එහෙමත් නැත්තම් ගැටෙන්නට අබමල් රේණුවක්වත් කාරණයක් නොතබා දුරු කිරීම. ඇයි බැරි? කොච්චර ලේසිද පිනතුනේ? ඇයි මං ලෝකෙ කිසි දෙයක් එක්ක ගැටෙන්නේ කියලා අහන්නේ මේ ප්‍රශ්නේ. කවුරු බේරගන්නද? මොනව බේරගන්නද? ඔබේ අස්තිපංජරේ බේරගන්නද? ඉඩම කඩම බේරගන්නද? යාන වාහනේ බේරගන්නද? අවුරුදු 500ක් ජීවත් වෙන්නද? අඩුම තරමේ අහන්න ඔබ 2100 වෙනකම්වත් ජීවත් වෙන්නද? මෙච්චර මේ ගැටෙන්නේ කියලා. ගැටෙන්නේ කිසිම කාරණයක් තියාගන්න එපා. බලන්න එවිට ලෞතර බුදුහාමුදුරන්ට වඩින්න පාවඩයක් එළුවා හා සමානයි.
ගැටෙන්න කාරණා එකතු කරගත්තොත් ඒක අපායට යන පාරක පාගත්තා හා සමානයි. කිසිම දෙයක් ගැටෙන්න නැහැ. කිසිම දෙයක් එක ගැටෙන්න කාරණාවක් නැහැ. ගැටීමෙන් තොරව නිවැරදි කිරීම කරන්න පුළුවන්. ගැටීමෙන් තොරව අවවාද කිරීම කරන්න පුළුවන්. ගැටීමෙන් තොරව උපදෙස් ලබා දෙන්න පුළුවන්. ගැටීමෙන් තොරව ජීවිතේ වැඩ කරන්න පුළුවන්. දැන් බුදු කෙනෙක් ලෝක නිවැරදි කිරීම කළා. ඒ නිවැරදි කිරීම කරේ ගැටීමෙන්ද? ඈ නෑ, බුදු කෙනෙක් ඒ ගැටීම නේද? ස්වාමීන් වහන්සේ ඔබ නිවැරදි කිරීම කරනවා. මේක මෙහෙමයි නේද කියලා වම් නෑ, ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කියනවා. ඒ කියන්නේ ගැටීමේ නෙමෙයි, ඒ කාරණා නිවැරදි කිරීමට උත්සාහ කරා. ඉතින් අර ගැටීමක් තියෙන පුජ්‍යලයා ඒක තුලින් අනවබෝධයෙන් දිගට දිගට ගැටුණට කරන්න දෙයක් නෑ. මෙන්න මේ පියවර මේ සමාරම්භක වසරේ මුලින්ම තේරුම් අරගෙන ඒක ක්‍රියාත්මක කරගන්න, මේක මල්ල හිස් කරගන්න නැතුව, කුණු කද බිමින් තියන්න නැතුව ඉස්සරහට අඩියක්වත් තියලා කෝටියක් බනහලවත් වැඩක් නැහැ. දේශනා කෝටියකට සම්බන්ධ වුණත් වැඩක් නෑ. මෙන්න මේ කුණු මල් අයින් කරගන්න ඇති, ඉස්සෙල්ලා කුණු ටික අයින් කරන්න, බෑග් එක හිස් කරගන්න. හැමෝටම තියෙන සම්මුති වශයෙන් ජාතික හැඳුරුම්පතක් ID එක. මේ ID එක තමාගේ හඳුන්වා දීම සඳහා ලෝක පැවැත්මට පාවිතා කරන එක. ඔය වගේම තියෙන පින්තුනේ තමා තුලත් තමන් ලියාපදිංචි කරගත්ත ID එක. එහෙම එකක් තියෙනවද නැද්ද? මටම අනන්‍ය වූ, මාගේම ස්වરૂපය වූ, මාගේම ලක්ෂණ වූ, මාගේම ස්වභාවය සහ ගති පවතිනා වූ ස්වභාව ලක්ෂණයක් ID එකක් තමන්ට තියෙනවා. මෙන්න මේ සාංසාරික ID එක තමයි සංසාරේ පරීක්ෂා කරලා බලන්න. මොන ගුණයෙන්, මොන දහමින්, මොන ආකාරයෙන් මේක සෑදී පවතිනවද? අර මල්ලේ කුණු පරීක්ෂාව ඉවර කරන්න ඕන අනිවාර්යෙන්. ඉස්සරහා බනහන්න නැත්තම් මේ කුණු මල්ලට කොච්චර සුවඳ ඒව දැම්මත් වැඩක් නැහැ. ඒ කුණුත් එක්ක හරි පැහැයක්, මේ හරි සුවඳක් නෙමෙයි එන්නේ. එතකොට කුණු ගඳයි ඒ සුවඳයි දෙකම එකට එන්නේ. දැන් බුදුහාමුදුරුවෝ උපමා කරනවා ඒ සමයේදී කිලිටි ඇඳුමකට පඳු ගැහුවොත්, කුණු තැවරිච්ච ඇඳුමකට පඳු ගැහුවොත් මොකද වෙන්නේ කියලා. අපි ඕක අත්දැකීමෙන් දන්නවා. අපි ඔයත් උනම් ඇඳුම් වලට පඳු ගහන්නේ, ඇඳුම් සායම් කරගෙන අඳින්නේ, කඩේ සායම් කරපු එකක් ගෙනල්ලා දින්නේ. හාමුදුරන් වහන්සේලා සායම් කරනවානේ, පඩු පොනවනේ ආරණ්‍ය වල පඩු පොනවනවා. එතකොට අපි මේක අත්දැකීමෙන් දන්නවා කුණු දුහිලි තියෙන කහට පැල්ලම් තියෙන වස්ත්‍රයකට පඳු පෙව්වහම තිබුණු තත්ත්වේ. පඳු වල පැහැයක් නැහැ, අර කුණු පැහැය තව ඉලිප්පිලා පෙන්නිලා, ඒ අවශ්‍ය කරපු පැහැය මේ ඇඳුමේ ආවේ නැහැ. ආන් ඒ වගේ තමයි පින්නතුනේ, කුණු පිටින් ඇඳුම් දාලා ධර්මයේ හේදුවොත් එහෙම පඳු පවා ගත්තොත් එහෙම ඒකේ හරි පාටක් එන්නේ, හරි ලස්සනක් ඒකනේ. ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන වැඩි ඉස්සෙල්ලම කරන්න ඕන ඒ තමයි ඇඳුම පුළුවන් තරම් මුලින්ම පිරිසිදු කරගන්න ඕන ධර්මයේ පඳු පවා ගන්න කලින්, ධර්මයේ හිතේ තවර ගන්න කලින් ඉස්සෙල්ලම තමන්ගේ හිත අර නරක ගති වලින් දුරස් කරගන්න ඕන. මේ ද්වේෂ ගතියෙන්, ලෝභ ගතියෙන්, මාන ගතියෙන්, උද්දච්ච ගතියෙන්, අහංකාර ගතියෙන්, ගුණමකු කමින්, ඉරිසියාවෙන්, ඈ මසුරු කමින් මේ හිත තීද්දී අපිට මේ ධර්මයේ පොවන්න බෑ. මේව නැති වෙන්න පුළුවන්, මේව එකක් තියෙන්න පුළුවන්, එකක්වත් නැති වෙන්න පුළුවන්. තමන්ගේ හිතට අවංකව තමන් තියෙන දේ තේරුම් ගන්න, තියෙන දේ තමන්ට කුසල කුසල් පිණිස පවතිනවද කියලා හොඳට දිගු ඥානයකින් බලන්න. වැඩි දිග වෙන්න ඕනේ 2060 70 80 90 100 වෙනකම් බලන්න. ඒ ඇති ජීවිතේ ඔක්කොම දතු ඔබට කියලා දීලා ඉවරයි. ඔබේ ඥානයේ 2100 වෙනකන් ඇදී යනවා නම් ඒ ඇති. ඔබට ඔක්කොම උගන්වන්නවද නැද්ද? ඔක්කොම පාඩම් ටික ඔබට හම්බ වෙන ජීවිතේ තුල. අත්හරින්න ඕන මොනවද? අල්ලගන්න ඕන මොනවද? ඇලෙන්න ඕන මොනවද? ගැටෙන්න ඕන මොනවද? හරි කියලා බාරගන්න ඕන මොනවද? වැරදි කියලා බාරගන්න ඕන මොනවද? ආගමක් ඉතුරු වේද, ජාතියක් ඉතුරු වේද, සංස්කෘතියක් ඉතුරු වේද, වර්ගයක් ඉතුරු වේද, රටක් ඉතුරු වේද? දැන් මේව තේරුම් ගත්තට පස්සේ පින්නතුනි සංවර වෙන්නේ හිතට, සංසුන් වෙන්න, නිදහස් වෙලා වාසය කරන්න, අමුතුවෙන් බණක් වුමනා කරන්නේ නැහැ. අවබෝධය නිසා සංවර වූ සිතක්. අවබෝධය නිසාම සංවර වූ සිතක් තරම් පහළ වෙනවා. අලුතෙන් දෙයක් හොයන්න වුමනාකුත් නැහැ. පැරණි දෙයක් ඇවිල්ලා වද දෙන ස්වරූපයකුත් නැහැ. නිරාමිස සතුට අපි නිවෙනින් බලාපොරොත්තු වුණොත් ලොකු ප්‍රබෝධයක් වෙන දෙයක් හොයාගන්න, එහෙම වුණොත් ඒකත් බැරි වෙනවා පින්නතුනි. ලොකු ප්‍රබෝධයක් හොයාගන්න බලාපොරොත්තු වුණොත් ඒකත් අපිට බැරි වෙනවා හොයාගන්න. මොකද හේතුව, ලොකු ප්‍රබෝධයක් වගේ අර ආමිෂයක් එක්ක නෙමෙයි මේ නිවනේ සමාධිය, ගුණය, සතිය වැඩෙන්නේ. නිරාමිසව, නිරාමිසව කියන්නේ ආමිසයක් කියන්නේ එකක් එකට සම්බන්ධ වීමෙන් හටගන්නා වූ වේදනාව. තේරුණාද? හැ රූපයක සම්බන්ධ වීමේ හට ගන්න කන ශබ්දයක සම්බන්ධ වීම නිසා. ඒ වගේම වර්තමානයේ අතීතයේ සමග වර්තමානයේ අනාගතයේ සමග සම්බන්ධ වීම නිසා හට ගන්නා වූ වේදනා. සංඛාරික අසංඛාරික කියන්නේ ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නැති තැන. මේ ලෝකේ මිනිස්සුෝ බය, බිය, සංවේග, සන්තාප ඇති කරගන්නේ ලොකු දෙයකට නෙමෙයි. එකක් නැතිවීමට බය, අනිත් එක ඇතිවීමට බය. ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක නිසා තමයි මිනිස්සුන්ට බය සංකා හටගන්නේ. මේ ලෝකේ මේ පවතින ලෝකේ ඕනම වෙලාවක නැති වෙන්නත් පුළුවන්. ඕනම වෙලාවක ඇති වෙන්නත් පුළුවන්. දැන් අපි හීනමවාගෙන ඉන්නවා ලොකු දියුණු සංවර්ධිත ලෝකයක්. තව බොහෝ කාලයක් මේ පෘථුවේ වර්ගයා ජීවයා පවතිනවායි කියලා. ඈ එක ටික් බෝලේ වගේ කොහරි හරි නිසි වුණොත් ඒ මුළු මහත් ජීවය තත්ත්වෙම නැති වෙලා යයි. කෝ සීතලෙන් පිරලා යයි, නැත්නම් රසයෙන් පිරලා යයි. චින්තන නිදහසක් ලබන්න මේ චින්තනයේ හැම තිස්සෙම තර්කයකට බැසගෙන තියෙන්නේ. ඇයි ඉන්නවා තියෙනවා මමෙක් ඉන්නවා මට අයිතියක් තියෙනවා මට අයිතියක් තියෙනවා මගේ කියලා දෙයක් තියෙනවා මමෙක් ඉන්නවා මම. මෙන්න මේ අනවබෝධය ඔබේ මනසට අවබෝධ කරලා දෙන්න. ඊට පස්සේ ඔබට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. නිදහසේ හුස්ම හෙලන්න පුළුවන්. මැරෙන්න කිසිවක් ඉතුරු කරගන්න එපා. මැරෙන සියල්ල දන් දෙන්න. එවිට ඔබට අමරණීයව වාසය කිරීමට පුළුවන්. මනසින් නුවණින් මැරෙන සියල්ල දන් දී වාසය කරන විට යාට කියනවා අපි අමරණීය ජීවිතයක් ගත කරනවා කියලා. සද්ධර්මය තුළ පින්නතුනේ ඉගෙන ගන්න දෙයක්වත් උගන්වන්න දෙයක්වත් ප්‍රගුණ කරන්න දෙයක්වත් වඩන්න දෙයක්වත් ආරක්ෂා කරන්න දෙයක්වත් නැත. නිකං ඉන්න එක මොනතරම් අමාරු කාර්යයක්ද කියලා තේරෙන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී. නිකං ඉන්න එක මොනතරම් අමාරු වැඩක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරේ චිත්ත විවේකයෙන් ඉන්න මහණනි කියලා. ඉතින් මොකද්ද මේ නිකං ඉන්නවනේ? විවේකයෙන් ඉන්න. කාය විවේකයෙන් ඉන්න. විවේකයේ උපදවාගෙන වාසය කරන්න කියලයි මේ බුදු කෙනෙක් ඉල්ලීමක් කරේ. බලන්න මොනතරම් අමාරු වැඩක්ද කියලා නිකන් ඉන්නේ. මේ නැහෙන්නේ ඒකට. ඔය ඇත්ත පුරුදු වෙන්න හදනවා නිකන් ඉන්න. හරි අමාරු. මොනවා හරි හිතෙනවා. මොනවා හරි එනවා. මොනවා හරි එක්ක ගැටෙනවා. මොනවා හරි එක්ක බැඳෙනවා. නිකන් ඉන්න හරි අමාරුයි. සෑහීමට පත්වන්නෙත් නෑ. සෑහීමට පත් වෙන්නේ කොතනින්ද කියලා මිනිස්සයා දකින්නෙත් නෑ. මොන ප්‍රශ්නේ? සෑහීමට පත් වෙන්නෙත් නැතුව සෑහීමට කොතනින් පත් වෙනවද කියලා දකින්නෙත් නෑ. ආන්නේ නිසා බුදු කෙනෙක් දේශනා කරනවා මිනිස්සයෝ දුවන්නේ කොහෙද? මිරිඟුව පස්සෙන් දුවනවා කියලා. පින්නතුන් නිකං ඉන්නේ නිහඬව ඉන්නේ හරි අමාරුවෙන්ද? මෙන්න මේ ගමන තමයි ලෞතර බුදු කෙනෙක් සොයාගන්නේ. මිනිස්සේ කල්පනා නොකරන පැත්තක මිනිස්යාගේ සැනසීම තියෙනවා. පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ හරි ගැඹුරු කතාවක්. ඒක සම්පූර්ණ නිවන මාර්ගය පටිසෝතගාමී ප්‍රතිපදාව. ඒ කියන්නේ පින්නතුනි මේක ලෝකයට සාපේක්ෂිතව ගත්තොත් ඍණාත්මක වෙනවා. ලෝකයට සාපේක්ෂිතව නෙමේ ගන්නෙ, ලෝකයට සාපේක්ෂිත නොවූ ආකාරයකට. එවිට ලෝකයේ ගලාගෙන යන කුමන ස්වරූපයකටවත් හසු වෙන්නේ නැති වෙන මාවතක් තමයි අනුගමනය කරන්නේ. ලෝකයේ ගලාගෙන යන චින්තනයක් හරහා නෙමෙයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව ගමන් කරන්නේ. ඒ නිසා අපි මේ අරගෙන තියෙන ප්‍රතිපදාවට වඩා වෙනස්, ලෝක මිනිස්සු ගොඩක් හඳුනගෙන තියෙන ප්‍රතිපදාවට වඩා වෙනස්. තාම ඔබේ ඇසට ඇති වෙලා නැද්ද? කනට ඇති වෙලා නැද්ද? නාසයට ඇති වෙලා නැද්ද? දිවට ඇති වෙලා නැද්ද? ශරීරයට ඇති වෙලා නැද්ද? මනසට ඇති වෙලා නැද්ද? රූප ඔස්සේ ගමන් කළා ඇති වෙලා නැද්ද? වේදනා ඔස්සේ ගමන් කළා තාම ඇති වෙලා නැද්ද? සංඥා ඔස්සේ ගමන් කළා තාම ඇති වෙලා නැද්ද? සංකාර ඔස්සේ ගමන් කළා තාම ඇති වෙලා නැද්ද? විඥාන ඔස්සේ ගමන් කළා තාම ඇති වෙලා නැද්ද? ආන්න ඇති වුණා නම් යම් තැනකදී, අන්න ඒකට කියනවා සංවරය කියලා. ඉන්ද්‍රයන් ඔස්සේ දුවලා ඇති වුණා නම් අන්න එතෙන්ට කියනවා සංවරය කියලා. සංවර වෙන්න. චක්කුණා සංවරෝ සාදු සාතු සෝතේන සංවරෝ, ඝානේන සංවරෝ සාදු සාතු ආචාය සංවර, කායේන සංවරෝ සාදු සාදු මනසාච සංවරෝ, සබ්බත සංගතෝ සාදු සබ්බ දුක්ඛා පවුජ්ජති. සියල්ල සංවර වුණා නම් එයා දුකෙන් නිදහස් වෙලා. එවනම් මේ දුකෙන් නිදහස් නොවීමට හේතුව අසංවරකම. සංවර වුණා නම් දුකෙන් නිදහස් වෙලා. ඒ නිසා සංවරව වාසය කරන්න. ඔබ මේ දැන් සංවරවද වාසය කරන්නේ? සංවරව වාසය කරන්න. ජීවිතේ හැමෝටම ලෙහෙසි සංවර වෙන එකද ලෙහෙසි අසංවර වෙන එකද? අසංවර වෙන එක හරි ලෙහෙසි වෙලා තියෙනවා. නැහැ, ඒක අමාරු වැඩේ අසංවර වෙන එක තමයි. නමුත් අපි මිනිස්සු ලෙහෙසියෙන් අසංවර වෙන එක තමයි වැරද්ද. අමාරු වැඩේ අසංවර වෙන එක. ඒක හරියට කන්දක් නගිනවා වගේ. හරි අමාරුයි අසංවර වෙන්න. ඒ වුණාට ඒක ලෙහෙසියෙන් අපේ මිනිස්සු කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ, සරල උදාහරණ මත්පැන් බෝතලයක් බොනවා කියන එක අසංවර වැඩක් නේ. අපි කරමුකෝ, සල්ලි හොයන්න ඕන දවසක්ම වැඩ කළා. ඔක ගේන්න ඕන බැංකුවේ. ඊට පස්සේ ගිහිල්ලා තැබෑරුමේ පොලිමේ ඉන්න ඕන. ඊට පස්සේ ඒක අරගන්න ඕන. ඒක හොරෙන් පේන්නේ නැති වෙන්න ගේන්න ඕන. ගෙදරට හරි පවුලට හරි කට්ටියට පේන්නේ නැති තැනක් හොයාගෙන යන්න ඕන. එක එක විදියයින එක එක අයගේ ඔක බීම. ඊට පස්සේ ඕක බිව්වහම ඕකට කට ගැස්මකුත් හොයාගන්න ඕන. දැන් බීලත් හරි අමාරුයි. කට ඒ මොනෝද ඇඹුල් කෑවා වගේ නේ. මොකද්ද කරගෙන ඒක හනි ගහනික වෙන මොනවා හරි කඩල ඇට ටිකක් කාලා පිරිමාතුරු දාන්න හොඳට නේද? බොන අය දන්නවා. එතකොට මේ ඒ විදිහට හරි අමාරුවෙන් බොන්න ඕන. බඩු පපුව පිච්චිලා යන බලන මොන තරම් අමාරුවෙන් කරන වැඩක්ද? හරි අමාරුවෙන් කරන්නේ. ඇයි මේ අසංවර වීම අමාරුවෙන් වුණත් ලේසියෙන් කරන්නේ ඇයි? ඔන්න ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා අසාරේ සාරමතිනි. අසරු දේවල් සරුයි කියලා හිතගෙන අසරු දේවල් හරි උනන්දුවෙන් කරනවා. හරි උනන්දුවෙන් කරනවා. සාරංච සාරතෝ ඤත්වා, හරියටම සරුදේ සරු විදියට දකින්න පුරුදු වෙන්න මහණෙනි. සරුදේ සරු විදියටම දකින්න පුරුදු වෙන්න මහණෙනි. ඔබට දෙන්න තියෙන උපදේශෙත් ඒක. හරි සරුදේ මොකද්ද කියලා තේරුම් අරගෙන සරුදේ සරු විදියටම දකින්න ආධ්‍යාත්මය තුළින්ම ගැඹුරු නුවණින්ම ඥානයෙන්ම සරුදේ සරු විදියටම දකින්න. සංවර වීම තමයි ලේසිම. නමුත් අසංවර වෙන්න නම් පුරුදු වෙලා තියෙන්නේ. එයාට සංවර වෙන්න හරි අමාරුයි. නිහඬව ඉන්න පුරුදු වෙච්ච කෙනෙකුට කතා කරන්න හරි අමාරුයි. කතා කරන්නම පුරුදු වෙච්ච කෙනෙකුට නිහඬ වෙලා ඉන්න අමාරුයි. තේරෙනනේ මේ සංවර අසංවර කම හැටි. නිහඬව ඉන්න පුරුදු වෙච්ච කෙනෙකුට කතා කරන්න අපහසුයි. කතා කරන්නම පුරුදු වෙච්ච කෙනෙකුට විනාඩි 5ක් නිහඬව ඉන්න හරි අමාරුයි. සංසාර පුරුද්ද හිතේ ස්වභාවයත් ඕකම තමයි. හිත පුරුදු වෙලා තියෙන්නේ හරියට මෙහෙ දුවන්න. දැන් ඔහේ දුව මොකටද දුවන්නේ? නැවතීම හොයාගෙන. හරි ලස්සනයි නේ ඒක. මොකටද දුවන්නේ? නැවතීම සොයාගෙන. අපිට හම්බ වෙන මේ සමාජ මිනිස්සු රැළ දුවන කොහෙද දුවන්නේ? නැවතීම සොයාගෙන. නැවතීම සොයාගෙන දුවන්නේ කුමටද? නැවතීම ඔබ තුලමයි, ඔබ ළඟමයි. දන්නේ මං හිතේ ගොඩක් ඈත ඇත්තේ කියලා. නෑ, නැවතීම ඔබ තුළමයි, ඔබ ළඟමයි. බලන්න ඔබේ ආධ්‍යාත්මය තේරුම් ගත්තේ නැති ප්‍රශ්නේ මේක. ඔබේ මොළේට තේරෙනවා ඔබේ ගැඹුරු හිත මේක තේරුම් ගන්න ඕන. යථාවබෝධය යදහපඤ්ඤාය පස්සති වෙන්න ඕන. ගැඹුරින් ඔබේ ආධ්‍යාත්මික මේක හඳුන ගන්න ඕන. ගොඩාක් ඔබ දන්න දේවල් ඔබේ හිත දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ. හිතත් ඒ අවබෝධයෙන් පූර්ණත්වයට පත් කරන්න ඕන. දැනුත් දුවනෝ, දැනුත් දුවනෝ, සංඥාව දුවනෝ, හැම තැනම දුවනෝ. සංඥාව බලන්න, සංඥා කරනවා නේද හැම තැනම. මුහුදේ ගැඹුර එහෙම හොයන්නෙත් එහෙමයි. ශබ්ද තරංග දාලා ඒ තරංගේ ආයේ හැපිලා ආයේ උඩට එන තැන මුහුදේ ඔන්න ගැඹුර හොයා ගන්නවා. ඒ වගේම ග්‍රහලෝකවල තියෙන දුරස්ත ප්‍රමාණය හොයන්නෙත් එහෙමයි. ඒවට ආලෝක කිරණ යාවල ඒ ආලෝක කිරණයක් ආයන් පැත්තට පරාවර්තනය වෙන තැන දකිනවා. අන්න ඔබේ සංඥාවත් එහෙමයි. මෙහෙම සංඥා කරනවා. අරකත් සංඥාවක් දාන්නේ. ඔබේ සංඥාව එක එක දිහාවල් වලට යොමු කරනවා. මේ යොමු කරලා බලන්නේ මොකද්ද? අනේ සංවරය කොහෙද තියෙන්නේ? සැනසීම කොහෙද තියෙන්නේ? විමුක්තිය කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ? සහනය කොතනද තියෙන්නේ? ජයග්‍රහණය කොතනද තියෙන්නේ කියලා තමයි මේ හොයන්නේ. විද්‍යාත්මකව ලෝකේ තියෙන එළිය කියලා හොයාගෙන ලෝකේ හැමතැනම හොයනවා. හැබැයි ලෝකේ තියෙන්නේ තමා තුළ. මේ ලෝකයේ අඳුනගෙන තමයි අනිත් සියලුම ලෝක අඳුන ගන්න ඕන. එහෙම නැත්නම් වැඩන්නේ. මේ ලෝකේ හදාගෙන තමයි අනිත් ලෝක හදන්න ඕන. ඔය ලෝකේ හදාගන්න නැතුව ඔබ වෙන කිසි කෙනෙක් හදන්න යන්න එපා. ඒකට හේතුව හදාගන්න බෑ. හදන්න බෑ. නිසා තමාගේ ලෝකේ හදාගන්න. අවදි කරගන්න ප්‍රඥාව ඇස, අවදි කරගන්න සම්‍යක් ඇස, අවදි කරගන්න විද්‍යාව ඇස, අවදි කරගන්න මේ ආලෝකමත් ඇස. එවිට ඔබට මේ ලෝකය පිළිබඳව හැම දෙයක්ම පැහැදිලිව පෙනේවි. පුජ්‍යලයක් හැටියට නෙමෙයි, ස්ත්‍රී පුරුෂයෙක් හැටියටවත් නෙමෙයි, ආගමිකයෙක් හැටියට නෙමෙයි, වර්ගයක කුලයක ගෝත්‍රයක කෙනෙක් හැටියට නෙමෙයි, හරිම ලස්සනට මේ ලෝකය පෙනේවි. අන්න එකට කියන සම්‍යක් ඥානය. බලන්න ඔබ පුජ්‍යලයෙක් හැටියට හිතන කෙනෙක්ද, පුජ්‍යලයෙක් ඉන් තොරව හිතන කෙනෙක්ද කියලා බලන්න, බලන කෙනෙක්ද බලන්න. පුජ්‍යලයක් විදියට හිතනවා නම් පුජ්‍යල ඥානය. පුජ්‍යලයක් විදියට හිතන්නේ නැත්නම් ඒකට කියනවා සම්‍යක් ඥානය. පුජ්‍යලයක් විදියට දකිනවා නම් පුජ්‍යල දැක්ම. පුජ්‍යලයක් විදියට නොමැතිව දකිනවා නම් අන්න සම්‍යක් දර්ශනය. පුජ්‍යලයක් විදියට දකිනවා නම් ඥානනය කරනවා, ලෞකික ඥාන. පුජ්‍යලත්වයෙන් තොරව ඥානයක් පහළ වෙනවා නම් ලෝකෝත්තර ඥාන. සරල වැඩිද මන්ද? හරිම සරලයි, හරිම ලෙහෙසි. ඔබට ඔබ කොටු වෙලාද තවම ඉන්නේ? ලිහිල් කරන්න, නිදහස් වෙන්න. මම මට කොටු වීමේ මම මාවම දකින හීනයක් මවා ගැනීමක් විතරයි. යම්සි දක්ෂ බොරුකාරයෙක් ඇවිල්ලා ලස්සනට ලොකු බොරුවක් ගොතලා ඔබට කියනවා. හෙට ඔබව හම්බ වෙන්න එනවා. අපේ සමාගමේ ප්‍රධානියා. එයා හරි උස මහද සද්දන්ත මිනිස්සයා. එයා එනකොට එන්නේ එක වාහනයක් නෙමෙයි, වාහන 10ක් 15ක් දාගෙන එන්නේ. සෑහෙන ගාඩ් එකක් තියෙනවා. ඔබෝ මේ බඳ ගන්න අපේ සමාගමට ලෑස්තිය තියෙන්නේ. බොහොම දක්ෂ පක්ෂ ලෙස කියලා ඒකට කරන්න තියෙන්නේ අද මේක ලියාබදිංචි වෙන්න ඇඩ්වාන්ස් එකක් දීලා කියලා. එහෙම පුජලයිලා ඕන තරම් නවත්තන අවස්ථා තියෙනවානේ. නැහැ, ඒ ඔක්කොම බොරුවක් මම පෑවට පස්සේ දැන් මනුස්සයා හිතනවා එයා රැවටෙනවා. එයා තුළ එයා රැවටීමට උන අහුවෙනවා. අහුවෙලා දැන් ඒ මනුස්සය බලාගෙන ඉන්නවා හිට අර උස මහත සද්දන්ත මනුස්සයා. ලොකු වාහන ප්‍රණාවකේ තමන්ගේ සනලයිල තමන් ඒකට සම්බන්ධ කරගන්නවා. මෙහෙමයි කියපුවා. ඉතින් අර බොරුව රැවටිලා. එතකොට ඒ මිනිස්සේ කදපු බොරුවට තමන් රැවටිලා චිත්‍ර මවාගෙන ඉවිය. ඔබත් ඔබ තුල හදන බොරුව. ඔබට ඔබ බොරුකාරයෙක්. තේරෙන? අර පිට මිනිස්සු බොරු කරලා රැවටෙන එකට විතරක් නෙමෙයි, ඔබ තුල ඔබ බොරු කරනවා. ඔබවම ඔබ රවට්ට ගන්නවා. ඒ වැඩේ තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් බලන්න? ලෝකෙ ලොකු බොරුකාරයෙක් ඉන්නේ ඔබ තුල. මෙතෙක් කාලයක් කරපු කේම දේවල් ඔස්සේ බලලා තේරුම් ගන්න. මෙච්චර කාලයක් මගේ ඉන්ද්‍රියන් මට මොකද කළේ? තව ඉදිරියටත් මේ ඉන්ද්‍රියන් මොකද කරන්නේ? රවට්ටන වේදනා මවල රවට්ටන, රූප මවල රවට්ටන, සංඥා මවල රවට්ටන, සංකාර හද හදා රවට්ටන රවට්ටන රවට්ටන. ඒ හීන අපිම හදලා අපිම දකිමින් ජීවත් වෙනවා. ඔබට කියනවා තමන් හදාගත්ත තමන්ගේම මානය තමන්ම බලාගෙන ඉන්නවා. ඒකට කියනවා අස්මිමානය. මේ මම වෙමි කියලා, මගේ කියලා හදාගත්ත තමන්ගේ ලෝකෙ තමන්ම නරඹගෙන ඉන්නවා. තමන්ගේ හීනෙ තමන්ම දකිනින් ආසය කරන, තමන්ම හීන හදන තමන්ම දකින. මුකුත් කරන්න දෙයක් නැහැ යථාර්ථයේ තේරුම් ගත්තනම්. කරන්න දේවල් ඔක්කොම තියෙන ලෝකේ. ලෝකෙන් නැතර වූවෙකුට කරන්න දෙයක් නැහැ. කරන්න දේවල් ඔක්කොම තියෙන්නේ ලෝකේ. ලෝකෙන් නැතර වූවෙකුට කරන්න දෙයක් නැහැ. ඒ ගැඹුරු සිද්ධාන්තය ඔබට ප්‍රායෝගිකද? ඒ ලෝකයෙන් ඈතර වූවෙකුට කාය සම්පස්සයක් තිබ්බට ඒ කිසිවක් මනෝ සම්පස්සයක් බවට පත් වෙන්නේ නැහැ. කයට වැදුනට මනසට ඒව වදින්නේ නැහැ. කයට ආහාර ගත්තට ඒක මනසට ගැලෙන්නේ නැහැ. නාහයට සුවඳ දැනුනට ඒක මනසට දැනෙන්නේ නැහැ. ඇසට රූප දැක්කට දැක්කා දැක්ක විතරයි මනසට ඒක වදින්නේ නැහැ. කන්න ශබ්ද ඇහුනට වදින්නේ නැහැ. එතකොට කාය සම්පස්සයක් විතරයි තියෙන්නේ, මනෝ සම්පස්සයක් නැහැ. ඇයි? මම කියන කෙනාව අවිද්‍යා මූලය, අවිද්‍යා ගුණව පළවා හැරියා. බලන්න ඔබ මම කියන මූල ධර්මය ගුණව පළවා හැර වාසය කරන්නේද? ඒක හරීම අමාරු කාර්යයක්. ඍජුව කියන්න බෑ මෙන්න මේ හේතුවෙන් මෙන්න මෙහෙම පළවා හැරෙනවයි කියලා. ඒක හරි අමාරු දෙයක්. ඒක මහා අද්භූත ධර්මයක්. ඒ නිසා තමයි මේ ටිකක් ඔය ඒක කියන්න ගියාම, දේශනා කරන්න ගියාම තව කෙනෙකුට මහ විකාර වගේ තේරෙන්නේ. ඒකයි හේතුව. මොකද හේතුව ඒක හරි අද්භූතයි. ඒක එහෙම සංවේදීව තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගන්නව ඇරෙන්න ඒක තේරුම් ගන්න බෑ. කොච්චර දේවල් තියෙනවද එහෙම තේරුම් කරන්න බැරි දේවල්. දැන් අපි කියලා තියනවා නේද, මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස, ස්වාමි භාර්යාවරු දෙන්නේගේ අතර තියෙන ආදරය, ඔය වගේ දේවල් උගන්වන්න පුළුවන්ද? දැන් මට හරි ඔබට හරි කිව්වොත් එන්න මේ දන්නේ නැති කෙනෙක්, කවුරුත් දන්නේ නැහැ, එයා මොකක්වත්ම දන්නේ නැහැ, ටිකක් යෞවන වියට පාත්‍ර වෙමින් ඉන්න කෙනෙක්, මේ මොකද්ද මේ ස්වාමි භාර්යාවරු අතර තියෙන මේ ප්‍රේමය කියන්නේ මොකක්ද? උගන්වන්නකො බලන්න. උගන්වන්න බෑ. පියෙක් දක්වන, දරුවෙකුට දක්වන දයාව මොන වගේ එකක්ද? උගන්වන්න. පිස්සු හෙටනවනේ. උගන්වන්න. මලක් ඉඹල බලලා, ඔයා හරි ඉඹ මලේ ඉන්නේ, මට සුවඳ පොඩ්ඩක් කියන්න. ඒක නිකන් මේ ටිකක් අරලිය මලට සම්බන්ධයි. ටිකක් රෝස සුවඳකුත් එනවා. ටිකක් පිච්ච මල්ලේ සුවඳකුත් එනවා. ඒක ටිකක් අමුතු සුවඳක්. ඒ කියන්නේ මේක හරියට මික්ස් වෙලාද කොහොමද? ඒකත් අර සාපේක්ෂිත මොනවා හරි තව එකකට එයා බලලා තිබුණොත් කියලා දෙන්න පුළුවන්. අරලිය මලක් පොඩ්ඩක් දන්නවනම් ඉස්සරහින් ගෙනාලා ඔන්න පොඩ්ඩක් අරලිය මලේ සුවඳ. රෝස මලක් ඉබල බලලා තියෙන මිනිස්සෙක් නම් එයාට ඉතින් එයා කියනවා මම රෝස මලේ සුවඳ දන්නේ නැහැනේ. අරලි මල්ලේ සුවඳ දන්නේ නැහැනේ. මම ওই පිච්චි මල්ලේ සුවඳ බලලත් නැහැ. මට අරක තේරුම් කළද නැත්නම් පොඩ්ඩක් අර ඔබ යෝපු මල්ලේ සුවඳ. මෙන්න මේ වගේ කතාවක්. ඈ රෝසුරා බුදු කෙනෙක් මේ ලෝකෝත්තර ධර්මයේ මල සදහම් මල සදහම් මල් ඔය පොතකුත් තියෙනවානේ. සදහම් මල ඉඹල බැලුවා, ඒක සුවඳ අහනවා. ඒක කියලා දෙන්න අමාරුයි. ඒ නිසා ඔබ ඒකට සමීප වෙන්න බලන්න ටික ටික කියලා බුදු කෙනෙක් ඔන්න අනුශාසනා කරනවා. මේ ලෝභය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න, දෘෂ්ටි දුරු කරන්න, සංකල්ප දුරු කරන්න, වචන වලින් ඈත් වෙන්න, සියලුම සංස්කාරක ධර්මයේ අනිත්‍ය බව දකින්න, ඇලෙන්න එපා, ගැටෙන්න එපා, ලෝකෙට බර වෙන්න එපා, මනුස්සයෙට බර වෙන්න එපා. නිදහස් වෙන්න, නිදහස් වෙන්න, නිදහස් වෙන්න. හැමතිස්සෙම පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න, පුජ්‍යල දැඩි භාවය නැති කරගන්න, මෘදු භව, මෘදු භව, මෘදු භව දියුණු කරන්න. දැන් ඔය බෞද්ධයෝ දිගට දිගට ආගම ඉගෙන ගන්නවයි කියලා කරන්නේ මෘදු භව දියුණු කරගන්න එක නෙමෙයි, පුළුවන් තරම් දැඩි භව දියුණු කරගන්න. ඔය විනය වර්ධන කාර්යෝ කියලා හැදින්නේ ඒගොල්ලෝ. හාමුදුරුවරුන්ට බණින්නේ කුණු හරෝගේ. ඇයි? ධර්මය හොඳට දන්නවා, ත්‍රිපිටකය හොඳට දන්නවා, විනය හොඳටම දන්න නිසා තිත්ත කුණු හරකින් හාමුදුරුවන්ට බයින්නේ. ඇයි? හේතුව විනය දන්නවා වැඩි. එතකොට ඒගොල්ලො කරන්න මොකක්ද? මේ ලෝකෙට බැනවද නිග්‍රහ කරන්න දේවල් කර්ම හොයා ගන්නවා. හොයාගෙන නිග්‍රහ කරනවා. අපිටත් එහෙම බැලලා තියෙනවා. මූලටම බැලලා තියෙනවා. ඔය අපි බලාගෙන ඉඳලා තියෙනවා පිස්සුවක් වගේ. ඉතින් මේ මිනිස්සයා දිගට ඔක බන බන ඉන්නකොට මට නම් ගානක්වත් නැහැ. මං ඉතින් ඔය මිනිස්සර තමුන්වහන්සේ ඉතින් බනින්න විතරයි නෙදන්නේ මොකක්වත් බන පදයක් දන්නේ නැහැ. නෑ මේ ටික කියලම තමයි අනිත් ටික කියන්නේ කිව්වා. විවේචනය විතරයි දන්නේ. දැන් ඔය හාමුදුරුවරුත් බන කියන ඒවා ඉඳලා හිටලා මාත් බලනෝ ඔය YouTube එකේ එහෙම මේ දාන ඒවා මොනවද කියන්නේ? මේ අපි උන්දලාගේ ඇඳුමයි පළඳුමයි කොණ්ඩේයි බයික් එකයි සායයි හැට්ටේ ගැන කතා කරනවා විලිලෙජ්ජ නැතුව. විශිෂ්ට ධර්මයක් නැහැ. සමහරලාට ඒ උන්නාන්සෙත් අඩියක් ගහලා ඇවිල්ලා ternary. දැන් මම ඒ ටික බලපු නිසා ඒකෙනුත් උනේ මෙන්න මේක. මොකද විවේචනය. ඒකෙනුත් උනේ ඒක. ඇයි හේතුව? ඒ ගන් බුද්ධි ගන්න තරමට විවේචන පහළ වෙන්නේ. ඒක බලපු නිසා ඒකෙනුත් හදාගත්ත විවේචනය. අරහම්දුරු මෙහෙම කියනවා. අරහම්දුරු මෙහෙම කරනවා. අරක වැරදිය කියලා. මම ඒක දැනගෙන කරා. අනිත් කටිය ඔබ නොදැන කරනවා. දැන් තේරුම් ගන්න. ගත්ත දැන මොකද වෙන්නේ? ගැටි. ගත්ත දැන ගැටීම නිදහස නැති වෙනවා. ලෝකෙ හැමදාම අඩුපාඩුකම් තියෙනවා. ලෝකෙ හැමදාම හසදිය. දැන් අපි අය මේ ප්‍රශ්න විසඳන්න හදනවානේ මේ ලෝකෙ කවදාවත් පස්සේ තිබුණේ නැහැ වගේ. කවදාවත් මේ රටේ මිනිස්සු ඔක්කොම හොඳ කරන්න ලෝක මිනිස්සු ඔක්කොම දැහැමි කරන්න ලෝක මිනිස්සු හැමෝම නිවන් දක්වන්න ලෝක මිනිස්සු හැමෝම සාධාරණ කරන්න කිසිදු අයුක්තයක් අනත්තයක් නැති රටක් ලෝකෙ නිර්මාණය කරන්න කාටවත් පුළුවන් කම එහෙමනම් අපි ඒක තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි වටිනා. ඒ කියන්නේ අපිට කැලයක් හදන්න බෑ සම්පූර්ණයෙන්ම කටුරුකුල් නැති වනපෙත් නැති මඩවගුරු නැති ගල්තලා නැති පොවතා ගන්න. ඒ හැම දෙයක්ම තියෙන කැලෙකින් තමයි අපි මේ ඇවිදගෙන යන්නේ. දැන් ඔක තේරුම් ගත්තාම මොකද කරන්න තියෙන්නේ අපිට? ගැටෙන්න කාරණයක් නැහැ. සබහා ගොඩාක් දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. මේවා ස්වභාවයයි 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 ස්වභාවයයි. ටිකක් දේවල් අපි ස්වභාවයයි කියලා තේරුම් ගන්නවා. දැන් අපි තේරුම් අරගන්නවා. තේරුම් අරගෙන තේරුම් රඳවගන්නේ කවුද? නේද? හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා නේ හැමෝටම. එම් බෙහෙතත් ආවහම ඔය pen drives එහෙම දුන්නාම pen එකට බන දානවා. අපේ machine එක computer machine එක තියෙනවා. machine එකෙන් ඔන්න ඒකට කවන කැව්වහම ඒ ටික අරයි යනවා. අරන් ගිහිල්ලා කාලයක් ගිහිල්ලා ආයි කියනවා ඒ ටික දැන් අහලා එකම ටික අහලා දෙන්නේ ඇති වෙලා තියෙන. දැන් ආයි අලුත් ටිකක් දාන්න ඕනේ. අලුත් ටික දාලා ආයි දෙනවා. ආයි කියනවා ආයි අහනවා. දැන් මං අහන්නේ පෙන් එකේ වැඩි එහෙම කරන්නේ. ඔළුවේ වැඩි මොකද්ද? අර ඒ ඩිජිටල් IC එකේ කරන වැඩේම වගේම ඒකෙත් හොයාගන්න බෑ. දැන් ඔය කඩලා එහෙම බැලුවට ඔයකේ හඬ කොහෙද තියෙන්නේ? කොතනද ඒවා තියෙන්නේ? මොකක්වත් හොයාගන්න බෑ. ඒක අර තව machine එකකට ගැහුවාම හඬ නිකුත් වෙනව මිස කොහෙවත් එහෙම නෑ කියන්නේ. නමුත් පුදුමනේ හඬ ගෙනියන්න පුළුවන්. දැන් ඕක 1800 ගණන් වල කිව්වන අනාගතයේදී මිනිසුන්ට හඬ ගෙනියන්න පුළුවන් එහෙම කෙනෙක්ගේ හඬ ඔයාගේ හඬ මෙහෙම අරන් ගිහලා තව කෙනෙකුට දෙන්න පුළුවන් කියලා කිව්වන මිනිස්සු පුදුම වෙන්නේ. 800 ගණන් වල 500 ගණන් වල ඒකට කැසට් එකවත් නිර්මාණය වෙන්නේ නැහැ. 900 ගණන් වල මුල ඉඳලා ග්‍රැමෆෝන් එක පවා එන්නේ. අටසිය ගණන්ල ලතාක භාගය ඇති තියෙන්නේ. එතකොට ඒක පුදුමයි. දැන් හඬ විතරක් නෙමෙයි රූපෙත් තව තැනකට ගෙනියන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ මේ ඥාන දර්ශනයක් යදා පඤ්ඤාය පස්සති. මොකද්ද මේ සියලු සැකස්මවල් නිර්මාණයක් නිත්‍යයක් කරගෙන තියෙනවා. මේක නිත්‍යයක් නෑ. නිත්‍යයක් කරන්න හැදුවට කිසිම මිනිස්සෙකුට නිත්‍යයක් කරන්න බෑ. මිනිස්යනේ ඒකයි කියන්නේ. ඔබ මොනතරම් දේවල් නිත්‍ය කරන්න හැදුවත් නිත්‍ය කරන්න බෑ. මුළු ලෝකෙම අපේ ආගම කියලා එකක් පතුරවන්න හැදුවට ඕක මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කලත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ලෝකේ වෙනසෙනවා, ලෝකේ නැති වෙනවා. සෑ මිනිස්සු හරි ඥානවන්ත වෙන්න ඕන, අන්ධ වෙන්නේ නැතුව. සමහර මිනිස්සුන්ට වඩා පින්නතුනේ මේ කුරුල්ලු රිලව් අඳුරු සම්මාදිට්ඨික. ඒකට හේතුව උන් පේන ලෝකයේ තුල තියෙන දේ දැකලා තියෙන දේ තුල උන් ජීවත් වෙනවා. දැන් මේ ටවුන් එකේ ඉන්න මේ රිලව් අඳුරු උන් හොද්දට දන්නෝ කරන්ට් වයර්. උන් වයර් දෙකම අල්ලන්නේ නැහැ කිසි වෙලාවක. දන්නව අනිත් එක ඇල්ලුවත් වදිනවා කියලා. එක වයර් එකේ ඇවිදගෙන ගියත් අනිත් වයර් එක අල්ලන්නේ නැහැ. අඹ ගෙඩිය පැහිනද ඉදිලද ඒක හොඳට දකින්න, දුර ඉදර දකින්න. නොපෙනෙන ලෝකයක්, නොපෙනෙන ආත්මයක් ගැන විශ්වාසයෙන් මෝඩකම් කරන්නේ, ජීවිතේ නාස්ති කරගන්නෙත් නැහැ. ඒ තථාගත තත්ත්වය තුළ පවතින ස්වභාවය තුළ ජීවිතේ තේරුම් ගන්න, වටහා ගන්න, ඉගෙන ගන්න. ඇස් ඇති මිනිස්සේ කැඩයට, නුවණැති මිනිස්සේ කැඩයට තත්ත තත්ත විචක්ක. මොහොතින් මොහොත විදර්ශනාවෙන් අලුත් වෙවි, අලුත් වෙවි, අලුත් වෙවි පාතබන කටයුතු කරන. සියලු ලෝකයන් කෙරෙහි අවබෝධය. ඒ නිසාම සියලු ලෝකයන්හි නොඇලීම, සියලු ලෝකයන් කෙරෙහිම සංඥා නූපද වීම අවබෝධ කරගන්න. මේක ලේසි ක්‍රමය තමයි. මුළු ලෝකය කෙරෙහිම එක තැනකින් අවබෝධයට පත් වෙන්න හැකියාව ලැබීම නිසා. මොකද මමෙක් නැහැ කියන තැනින් අවබෝධයට පත් වෙච්ච ගමන්ම ලෝකේ දෙයක් නැහැ කියන තැනට යහිනවා. නැත්තම් මමෙක් මෙතන තියාගෙන ලෝකේ අවබෝධ කරන්න ගියොත් කාලය යන වැඩි. මමෙක් නැහැ කියන තැනින් අවබෝධ කරගෙන යන්න. ලෝකේ මතකයි. පොඩි කාලේ ඉඳලා පුංචි ළමයි ඉල්ලීම් ඉල්ලන්න පටන් ගත්තා. ඉල්ලීම් දිනා ගන්න උත්සාහ කරනවා. මුලින්ම පොඩි කාලේ අම්මා ඉගෙනුයි තාත්තගෙනුයි ඉල්ලීම් දිනා ගන්න නොයෙකුත් උද්යෝෂණ පවත්වන පුංචි ළමයි. අඬනවා, කෑ ගන්නවා, බොලිය ගන්නවා, නොකා හිටනවා, අයියෙන් කෑ ගන්නවා, දත් මිටි ගන්නවා, නොයෙකුත් දේවල් කරලා කොහොමහරි ඉල්ලීම් දිනා ගන්නවා. එතනින් පහට එනකොට ඉතින් සමාජීය වශයෙන් හැමින් ඉල්ලීම් දිනාගෙන අවසාන වශයෙන් ඉතින් රාජ්‍ය නායකයාගෙන් උද්ඝෝෂණ කරනවා, ඉල්ලීම් කරනවා, ඉල්ලනවා, මාරු කරනවා, වෙනස් කරනවා කියලා. ඊළඟට දෙයියොන්ගෙන් බුදුහාමුදුරන්ගෙන් ඉල්ලනවා, ඉල්ලීම් ඉල්ල ගන්නවා, බුදුහාමුදුරන්ට වැඳෙනවා, යාඥා කරනවා, කන්නලව් කරනවා, කෑ ගහනවා, හූල්ලනවා, ගෙඳිරි ගන්නවා, ඔක්කොම කරනවා. එක එක ආගමිකෝගේ ආකාරයට කරනවා. මේ ඉල්ලීම් දිගටම ඉල්ලීම් ඉල්ලන වැඩේ ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා කාටද මේ රැස් කරන්නේ? කාටද මේ එකතු කරන්නේ? මම කියන රාමුව හදන්න මොන තරම් මිනිස්සෙක් මහන්සි වෙනවද ජීවිත කාලෙම? පැය 24ම හැම තප්පරයක්ම මහන්සිය ඒ වෙනුවෙන් කිව්වට වරදක් නැහැ. මිනිස්සෙගේ ජීවිතේ මම කියන රාමුව හදන්න පැය 24ම හැම තප්පරයක්ම ඒ වෙනුවෙන් කිව්වට කිසිම වරදක් නැහැ. ඒකට තමයි ඒ වෙනුවෙන් තමයි. හැබැයි ඒ රාමුව තුල තමයි ආ දුක් විඳින්නේ කියලා යා දකින්නේ. ආන්නේ නිසා බුදු පියාණන් වහන්සේ උපමා කළා පළගැටියක්. ඔහුගේ ආස්වාදයේ තුල ඔහු වේදනාවටපත් වෙනවා. ඔහුගේ ආස්වාදයේ තුල ඔහු දුකටපත් වෙනවා. ඔබේ ආධ්‍යාත්මයේ ලෙස දකින්න. ඔබේ මමත්වයේ තුළ ඔබ දුකටපත් වෙනවා. කොතනින්ද අපි නැගී සිටින්න ඕන අපේ හම්දුරනේ කියලා අහන්න පුළුවන්. නැගී සිටින්න නිරෝධ සංඥා, විරාග සංඥා උපදවාගෙන නැගී සිටින්න. අකාලිකව, ලෝකෝත්තරව, විරාගිකව, අවේදිතව, අසංකාරිකව, අමඤ්ඤමානෙන් යුක්තව නැගී සිටින්න. අන්න ඒ තුළින් උජ්ජපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණාංගවල යුක්තයි. ඇස් තියාගෙන ප්‍රශ්න ඇති කරන ක්‍රමයක් නෙමෙයි, ඇස් අරගෙන ප්‍රශ්න ඇති කර ගන්න ක්‍රමයක්. ඒකෙන් අදහස් වෙන්නේ මේ මස් ඇස් දෙක පියාගෙන ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව නෙමෙයි. අපේ මොළය, ඥානය, දර්ශනය තුළ අපි ඇස් අරගෙන අවබෝධයෙන් වාසය කරනවා. මමත්වයේ ඉක්මවා හිතන්න බැරි කම නේද දැන් ඔය තියෙන්නේ. ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනේ මට මේක තමයි ගැලවෙන්න ඕන, මේ මමත්වයෙන් ගැලවිලා යන එක තමයි මට කරගන්න ඕන. නමුත් මමත්වයේ ඉක්මවා හිතන්න බැහැ. ඒ ශක්තිය ඔබට දීලත් නැහැ. ඔබට ඒ වරම හම්බ වෙලත් නැහැ. උප්පත්තියෙන් හම්බෙන වරමේ මමත්වයේ තුලම හිතපන් කියලා මිසක් මමත්වයේ ඉක්මවා හිතපන් කියලා නැහැ. තේරුම් අරගෙන තියෙනවද ඒක? උප්පත්තියෙන් ලැබෙන වරමේ මමත්වයේ තුලම හිතපන් කියලා විතරයි දුන්නේ, මමත්වයේ ඉක්මවා හිතපන් කියලා දුන්නේ නැහැ. දැන් ඒක තේරුම් ගන්න, ඒක හොඳ පියවරක්. ඒක තේරුම් ගත්තොත් ඊට පස්සේ සංඛාර අතර තවදුරටත් පැඩලිමින්ම කල්පනා කරන්න ඕනාවක් නැහැ. පොඩ්ඩක් එකේ නිදහස් වෙලා විදර්ශනා ධූරේ වඩා ගන්න පුළුවන්. තේරෙනව නේද මේකට සෑහෙන්න ලොකු ඔළුවක් ඕන කියලා? මේක තේරුම් ගන්න සෑහෙන්න ලොකු ඔළුවක් ඕන. ඔළුවේ කැක්කුම් හැදෙනවා, අමාරු වෙනවා, සෑහෙන විදර්ශනාවක් තියෙනවා. මටත් හිතන පින්නතුනි මේ ඇත්තටම මේක තේරුම් ගන්න හරි අමාරු නිසා වෙන්නේ නැති කතරගම දෙය ඔළු ගෙඩි 6ක් විතර හදාගත්තේ කියලා. මං ඉතින් මේකට ඔළු ගෙඩි 1000ක්වත් ඕන. ලේසි නෑ එක ඔළුවකින් හිතන්න, අමාරුයි වාගේ. දැන් ලෝකෙම තියෙන දත්ත ගබඩා වෙනවා, YouTube එක, Facebook එක වගේ ආයතනවල. ඒගොල්ලන්ගේ දෛනික ක්‍රියාවලිය මොකද්ද කියලා දන්නවද ඔයගොල්ලෝ? ඒගොල්ලන්ගේ දෛනික ක්‍රියාවලිය තමයි අපේ තියෙන පොඩි pen drive වගේ පොඩි එකක් නේ, GB 16 30 60 ඒවනේ. ඔය වගේ ඒවා නෙමෙයි, සාමාන්‍යයෙන් GB දසලක්ෂ ඒවා. ප්‍රමාණයන් රඳව ගන්නට පුළුවන් විශාල ප්‍රමාණයේ memory hard disk නෑ. හැම තිස්සෙම සවි කරගෙන සවි කරගෙන සවි කරගෙන යනවා. ශාලාවල් විශාල වශයෙන් හදනවා මේ දත්ත ඒවයි රඳවනවා. මොකද හේතුව? ලෝකේ ඒ තරම් දත්ත මේකේ පිරෙනවා. පිරෙන්න පිරෙන්න ඒව රඳවගෙන රඳවගෙන යනවා. මනුෂ්‍යයත් මේ දේවල් ඔක්කොම රඳවනවා. ඔක්කොම රඳවනවා. මේ රැඳවීමේ හරි තිබීමේ හරි නෙමේ ප්‍රශ්නේ. ඒක දකින ක්‍රමය. මේ ලෝකෙ මේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන් ඒක දකින ක්‍රමය. මමායනේ දැක්ම තමයි මේ දුකට හේතුව. ඉස්සර පින්නතේම අපි හරියට දුක් වින්දා. හැමතිස්සෙම හිත රිද්දන ස්වභාවයක්, රිදෙන ස්වභාවයක් තියෙනවා. ඒක හරියට තුවාලයක් වගේ වෙලා පස්සේ කවුරු හරි හිත රිදවනවට හරි අකමැතියි. ඔබටත් එහෙම වෙන්නේ නැති නේද? කවුරු හරි හිත රිද්දයි කියලා හරි බයයි, නිකන් හරියට තුවාලයක් තියාගෙන ළඟින් යනවා වගේ. ඒකට පරිස්සම් කරන්න යන්නේ කවුරු හරි හැපෙයි කියලා. කකුලේ දුවාලයක් තියෙනකොට කවුරු හරි ළඟ වෙනකොට ඕ ළඟ වෙන්න බල ළඟ වෙන්න බල ළඟ වෙන්න කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඔක පාගයි කියලා බයයි. ඒ වගේ තමයි හිතත්. හරි බයෙන් ඉන්නවා, මේක රෙද්දයි, මේකට බණයි, මේක චෝදනා කරයි, මේක නිඳා කරයි, මේක නිඳා කරයි, මේක අපහාස කරයි කියලා. ඕන නින්දාවකට, ඕන නිග්‍රහයකට, ඕනම දෙයකට ඉඩ දුන්න ලෝකේ
බුදුවරු.
ඒ නිසා උන්වහන්සේලා අටලොව දහමෙන් නොසැලෙන සිතක් විඳින් නැතුව විඳවන් නැතුව දැන් අපිට උගන්වන්න පුළුවන් හුදෙක් මනස නිශ්චලව සාන්තව තියාගන්න කියලා. එසේ තැබූ පමණින් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. මනසේ සක්කාය දිට්ඨියට අග්ගාලා ගන්නවා හරි. එහෙනම් අපි ශාන්ත බව උපාදාන කරමු. සංසුන් බව උපාදාන කරමු. සමාධිය අපි උපාදානය කරමු. සමාධිය තුළ අපි වින්දනය ලබමු. සමාධිය තුළම අපේ සක්කාය දිට්ඨිය තැම්පත් කරගමු කියලා සක්කාය දිට්ඨිය ලෑස්ති වෙනවා. එතකොට දිට්ඨිංච අනුපගම්ම වෙනුවට දිට්ඨිංච වෙනවා. දෘෂ්ටිගත වෙනවා, දෘෂ්ටි නොගැනීම වෙනුවට. ඒක හරි පුදුම ප්‍රශ්නයක්. කොයි පැත්තට හැරුණත් මොන ඉරියව්වට ගත්තත් වෙන උතුනේ දෘෂ්ටියකට එනවා. ඕනම රාතන් වහන්සේ කෙනෙක් බිහි වෙන්නේ සතර ඉරියව්වෙන් තොරව. ඇයි? මොන ඉරියව්වේ හිටියත් මමත්වයනේ. සතර ඉරියව්වෙන් තොර වුණාම එතන මමත්වයනේ. ආනන්ද හාමුදුරුවන්ගේ රහත් බව පැහැදිලි කරන්නට පාවිච්චි කරපු වචනේ තමයි සතර ඉරියව්වෙන් තොරව රහත් උනායි කියන එක. ඒක නමුත් අපේ වහරට ආවේ උන්වහන්සේ වාඩි වෙන්න ගිහිල්ලා වාඩි වෙලා ඔළුව කොට්ටෙට තියෙන අතරේ රහත් බවට පත් උනායි කියලා. ඒක ඇත්ත වශයෙන්ම සතර ඉරියව්වෙන් තොරව නෙමෙයි. එතකොට ඒක දිගෑරණ ඉරියව්වට සම්බන්ධයි, වාඩි වෙලා ඉන්න ඉරියව්වට සම්බන්ධයි. තොර වෙලා නැහැ. සතර ඉරියව්වෙන් තොරව රහත් වෙනවා කියන්නේ වෙනම කාරණයක්. අරක දෙකටම සම්බන්ධයි. දැන් ඔබ ඇඳේ වාඩි වෙලා මෙහෙම ඔළුව තියන්න යනව අවබෝධයට පත් උනා කියමු. වාඩි වෙලා ඉන්න ඉරියව්වට සම්බන්ධයි ඒක. සතපෙන ඉරියව්වට සම්බන්ධයි. සතර ඉරියව්වෙන් තොරව රහත් වෙනවයි කියන ප්‍රකාශය හරි ගැඹුරු වචනයක් ලෝකෙට ප්‍රකාශ කරේ. මේ ලෝකේ ගැඹුරු පරමාර්ථේව සම්පූර්ණ අමු අමුයෙන් මේ සම්මුති කළා. ආකාශයේ පදන්නත්ති සමනෝනත්ති බාහිරයේ කියපු එක පවා කොහොමද නිර්වචන දීලා තියෙන්නේ? රහතුන් කැලේ ඇත නගරේ නැත කියලා. බුදුහාමුදුරු වැඩ හිටියෙම නගරවල. ප්‍රධාන නගරවල තමයි, ඒ රජවරු හිටපු නගරවල තමයි මේ බුදුහාමුදුරු වැඩ ඉඳලදී. කැලෑවල්වලත් ඉඳලා තියෙනවා. ඒ කැලෑවල් වුණත් ජනශූන්‍ය වූ කැලෑවල්වල භික්ෂුන් ඉන්න බෑ. ජනශූන්‍ය ප්‍රදේශයක්. මොකද පිණ්ඩපාතේ ජීවත් වෙන්නේ. අතිසයෙන් ජනශූන්‍ය වූ පළාත්වල ඉන්න බෑ. යම්කිසි දුරු ගම් ප්‍රදේශයක් තිබිය යුතුමයි. සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න ඉක්මනින් රහත් වෙනවා. මොකද්ද මේ සතර ඉරියව්වෙන් තොර වාසය කරනවා කියන දේ තේරුම්? කියන්න බලන්න. තමන්ට එන වචනයකින් කියන්න බලන්න. සතර ඉරියව්වෙන් තොර වාසය කරනවා කියන්නේ මොකද්ද? දැන් හොයයි කොයි පොතේද කොතනද තියෙන්නේ මතකයේ තියෙනවද කියලා. ඔක මතක ගබඩාවේ නැහැ. ඌවට ගහන්න මේ කාඩ් නැහැ. කාඩ් කුට්ට මේ හොයලා වැඩක් නැහැ ඌක. ඈ මේ දාපු කාඩ් එකට ගහන්න මේක කැපෙන්න ගහන්න ওই පැත්තේ කාඩ් එකක් නැහැ. දැනුමේ හොයලා වැඩක් නැහැ. අන්න දැන් දර්ශනය වුණා කරන්නේ. මේ ඇත්තෝ හරි හරි පුදුම මේ වැඩක් නේ. දැනුමෙන්මයි දැනුමෙන්මයි උකහාගත් අය උකහාගත් අය කියන්නේ හොරු. උගත්තු කියන්නේ හොරු. අර මොකක්වත් නැතුව ඉන්නවට වැඩිය හොඳයි. තේරෙනවනේ? මොකක්වත් මර නොදැන ඉන්නවට වැඩිය උගතා හොඳයි. ඒක නරකයි කියලා නෙමෙයි. අර මොකක්වත් දන්නේ නැති මිනිහසෙක් එක්ක උගතා හොඳයි. දර්ශනයත් එක්ක උගතා හොරෙක්. ගත්කම ලදරු පාසලා. තේරෙනවද? ඒක මෙහෙම වෙන්නේ. දැන් ගමේ ලොකුම පෝසතා නගරෙට එනකොට සාමාන්‍ය පවුලක එක්කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය පවුලකටත් ඒක දෙනවා. මෙහි සාමාන්‍ය පෝසතා කියන කෙනා අපේ මේ කොළඹ හරිය හොඳම පෝසතා කියන කෙනා මේ ලොකුම පෝසත් මිනිස්සෙක් වාහනේ පාවිච්චි කරන වාහනේ ඕස්ට්‍රේලියාවට ගියාම අනිත් රටවල් වලට ගියාම සාමාන්‍ය ඕන පවුල මිනිස්සු පාවිච්චි කරනවා. එතකොට මේ මේ පෝසතා ඒටි යනකොට ආයි සාමාන්‍ය වෙලා. ඈ ආන් මේ වගේ මේ අපේ දින දැනුම් සම්භාරයන් වල මට්ටමනොත් එහෙම තමයි. ඈ විද ශේෂ්ඨයි කියලා හිතන උගත්කම උකහා ගැනීම මේ ආර්ය භූමිය කරා ගමන් කරනකොට ඒක හරිම දුප්පත් හරිම සරලයි. ඒ නිසා උගත්කමෙන් මේ දේ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ ප්‍රතිපදාවන් ඔස්සේ ගමන් කරන්න ඕන. චක්කරේ කඩපාඩම් දෙන අයනේ ඉන්නේ ලෝකේ. සතර ඉරියව්වෙන් තොරව වාසය කිරීම. ඔන්න වාසය කරන්න පුළුවන් නම් සතර ඉරියව්වෙන් තොරව හරිම සැහැල්ලුයි. සතර ඉරියව්වේ දොර වාසය කිරීම හරිම සැහැල්ලුයි. පුදුම සැහැල්ලුවක්. ඒ කියන්නේ මෙයා වාඩි වෙලත් නැහැ. හිටගෙනත් නැහැ. ඇවිදින්නුත් නැහැ. ඇවිදින්නෙත් නැහැ. වැතිරිලා නැහැ. ඔකට සතර ඉරියව්ව කියන්නේ. ඊළඟට මේ ඉරියව් දෙකක් අතර මිශ්‍රව ඉන්නේ නැහැ. වාඩි වෙලා යතරේ තමයි මැද හෝ ඇවිදිනවායි සිටගෙන ඉන්නවායි මැද හෝ එහෙමත් නෙමේ. හිමින් ඇවිදිනවායි එහෙමත් නෙමේ. මිශ්‍රවත් නැහැ. සතර ඉරියව්වට සම්බන්ධ නැහැ. සතර ඉරියව්වට සම්බන්ධතරව වාසය කරන්න. පනව ඥානයක්, ඥව ඥාන දර්ශන ගුණයක්. අලුත් ඥානයක් තමා තුළ නිර්මාණය වෙනවා. මේකට කියන ලෝකෝත්තර. ඒක ඇති කරගන්න ඕන. ඒ ඥාන දර්ශනය ඔබ තුළ පහළ වෙන්න ඕන. අධිචිත්තයක් අධිඥානයකින් තමයි ওই කොටස පැහැදිලි වෙන්නේ. කොටස නිර්මාණය වෙන්න ඕනගතුල. ඒක මනෝභාවයක් නෙමෙයි. මනෝභාවයන් ඉක්මවා යන මනෝ ලක්ෂණ නැහැ. මනෝභාවයන් තුල තියෙන උණු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. එතකොට ඊට එහා විදියකට මේ සතර ඉරියව්වෙන් තොරව කියන ගුණය නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේවා මනෝභාවයන්ට හරි මෝහණයන්ට හරි කාට හරි දාන්න පුළුවන් කම නැහැ. මොකද මාත් එක්ක වැඩ කටයුතු කරන අය ඉන්නේ මනෝවිද්‍යා උපදේශකවරු. ඒගොල්ලොත් එක්ක මේ මනෝභාවයන් හදන්න බෑ. මිනිස්සු කෑ ඕක හම්දුරුනේ මේ මේ මනෝභාවය ඔය කියන්නේ මේ මානසික අන්තය කියලා. එහෙම මේ නොදැන අත්ව කියන කතාව නෙමෙයි, මේක දර්ශනයක් නෙමෙයි. මේ නිහඬව ඔබට ඉන්න හම්බ වෙන කාලය තමයි භාවනාව කියලා කියන්නේ. නැත්තම් කෝ භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන සමහර අය. නිහඬව ඉන්න කාලය තමයි නවකයට කියන්නේ භාවනාව. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරන මොහොත භාවනාව. ධර්මචර්යාවේ හැසිරෙන මොහොත භාවනාව. සඤ්ඤා නිරෝධය සතර ඉරියව්වෙන් තොර බවයි. සතර ඉරියව් වලින් තොර බවයි. එහෙම අපි අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන පින්නති සඳහන් කරලා තියෙන සඤ්ඤා නිරෝධය සතර ඉරියව් වලින් තොර බවයි. ඔව් සතර ඉරියව්ෙන් තොරව තමයි සඤ්ඤා නිරෝධය පහළ වෙන්නේ. සංකාර නිරෝධෙත් එහෙමයි, විඥාන නිරෝධෙත් එහෙමයි, සදායතන නිරෝධ වෙන්නේ එහෙමයි. සතර ඉරියව්වෙන් තොරව හැමදෙස්සෙම වාසය කරන සතර ඉරියව්වෙන් තොරව මොකද්ද ඔබ පුරුදු කරන්නේ භාවනාව ප්‍රතිපත්තිය කියලා ඇහුවොත් කියන සතර ඉරියව්වෙන් තොරව වාසය කිරීමට පුරුදු වෙනවා. මොකද්ද සතර ඉරියව්ව කියන්නේ? ඇවිදීම, සිටගෙන ඉඳීම, වාඩි වෙලා ඉඳීම, ඇලවෙලා සැතපීලා ඉඳීම. ඒ ඉරියව් හතරෙන් තොරව වාසය කිරීමට මම මේ වාසය පුරුදු කරනවා. වාසය කිරීමට පුරුදු කරනවා කියලා කියන්න පුළුවන් ඒක දැක්කේ නැති කෙනෙකුට. දැක්ක කෙනෙකුට කියන්න පුළුවන් මම සතර ඉරියව්ෙන් තොරව වාසය කරනවා. බුදුවරු සතර ඉරියව්ෙන් තොරව වාසය කළා. රහතුන් සතර ඉරියව්ෙන් තොරව වාසය කළා. ආරිය ශ්‍රාවකයෝ සියලු දෙනා සතර ඉරියව්වෙන් තොරව තමයි ධර්මයේ ප්‍රගුණ කරන්නේ. ඔබ ටිකක් ඔළුවේ ගැක්කම හැදෙන ප්‍රශ්නය මම දන්නවා. කමන්නේ ඔළුව හත් කඩේට පැලෙන්නේ නෝ. පැලුනොත් පැලක් දෙන්න නැත්නම් සත්‍ය අවබෝධ වෙන්නේ කියන තැනට ඔබේ මනස මේ ආරද්ධ වීරිය ඇති කරගෙන ඉස්සරහට ගියොත් විතරයි සද්දර්ශනය පහළ වෙන්නේ. ඔළුව ඉදිරි කරගන්නවද සද්ධර්මයේ දකින්නවද? සතර ඉරියව්වෙන් තොරව වාසය කරනවා නම් එයා අනිවාර්යයෙන්ම කෙනෙක් නෙමෙයි. සතර ඉරියව්වෙන් ඉන්නවා නම් ඉන්නේ කෙනෙක්. අන්තර්ජාලය සේන පින්නතුන් පැහැදිලි කරලා දෙනවා, කියනවා සතර ඉරියව්වෙන් ඉන්නවා නම් ඉන්නේ කෙනෙක්. සතර ඉරියව්වෙන් තොරව වාසය කරනවා නම් එයාට කියන්න බෑ සතෙක්, පුජ්‍යලේක ආත්මයක් කෙනෙක් කියලා කියන්න. බුදුහාමුදුරන්ගේ කතාවක් තියෙනවා. ඔබ රහතන් වහන්සේ කෙනෙක් හා බුදුරජාණන් වහන්සේ අතර තියෙන සංවාදය. රහත් බවට පත් වෙච්ච අලුත හාමුදුරු කෙනෙක්ගෙන් මේ විමසන්නේ. ආයුෂ්මතුනි ඔබට පේනවද බුදුරජාණන් වහන්සේ දන් වළඳනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැත. අනිත් හාමුදුරුවෝ ටික බලාගෙන ඉන්නවා පුදුන් අය. බණහන්න ඉතින් පස්සෙන් මේ යන්න එපැයි. නැතුව බෑ බණ ටික අහන්න. දැන් අද තිබුණු තාක්ෂණය තිබ්බනම් මොන තරම් හොඳයිද නේ? කොච්චර අය නිවන් දකීද කියලා හිතනවා. ඉතින් අනිත් අය පුදුමෙන් බලාගෙන ඉන්නවා. සක්මන් කරන වෙලාවට අහනවා, ආයුෂ්මතුනි ඔබට පේනවද බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා? ස්වාමීනි මට ඉබන්දක් එවැනි දෙයක් පේන්නේ නැත. මොකද මේ කියන්නේ? සැතපීලා ඉන්න විට අසනවා, පේනවද බුදුරජාණන් වහන්සේ සැතපීලා ඉන්න? ස්වාමීනි මට ඒ බන්ධක් පේන්නේ නැත. අන්ධයිද මේ හාමුදුරුවෝ? දානි වළඳනකොට පේනවද ඔබට? දානි වළඳනවා බුදුරජාණන් වහන්සේ, මට ඉබන්දක් පේන්නේ නැත. එහෙමනම් මේ ලෝකේ බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ කියලා තාම අදහන්නේ දානි වළඳන කෙනෙක්, වාඩි වෙලා ඉන්න කෙනෙක්, ඇවිදලා යන කෙනෙක්, වැදිරලා ඉන්න කෙනෙක්. ඒකනේ ලොකු පිළිමය මේ අදහන්නේ හදන්න ඕන. ඒකෙන් තමයි යම් ශ්‍රද්ධාවක්, යම් ගුණයක්, යම් පැහැදීමක් ඇති වෙලා මේ පොඩි පරපුර, තරුණ පරපුර එන්නේ. ඒවා අර්ථ ශූන්‍යව හදන්න නැතුව අර්ථ සම්පන්න ලෙස හදන්න ඕන. ඒ පිළිමවල කලාකරුවෝ ධර්මය ඇතුළත් කරලා හැදුවේ කාලේ ඒ තුලින් මනස නිවෙන විදිහට හදන්න ඕන. ඒක අනිවාර්යෙන් සාධුවේක කෙරෙන්න ඕන. නමුත් බුදු කෙනෙක් ඉන්නවා පටිම සහ අපපටිම කියලා තේරුම් කරගන්නවා. දැන් මේ පටිම බුදුහාමුදුරුවෝ නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් දකින්නේ. පටිම කියන්නේ පිළිමේ. එතකොට අපපටිම බුදු කෙනෙක් තමයි දැකලා තියෙන්නේ මේ රහතන් වහන්සේ. ඉතින් මම මෙතෙක් වෙලා ඔබට කිසිවක් කීවේ නැත, දේශනා කරේ නැත කියලා කිව්වම සමහර අය බුදුන් වෙලා බලාගෙන ඉන්නේ මොකද්ද ඒ කිව්වේ? ආද කියන්න තියෙන්නේ එච්චරයි. මා මෙතෙක් වෙලා ඔබට කිසිවක් දේශනා කරේ නැත. ඒ කියන්නේ ආනන්ද හාමුදුරු කතා කරන කෙනෙක් නෙමෙයි. ආනන්ද හාමුදුරු කියන්නේ නමක්වත් රූපයක්වත් තියෙන කෙනෙක් නෙමෙයි. ආනන්ද කියන්නේ නම, ඒකට අදාළ රූපය, ඒ දෙකම වෙන්නේ ඔබට නේද? එහෙම කෙනෙක් නෙමෙයි. ඒ සම්මුති වචනයක් පිට කිරීම සඳහා පාවිච්චි කර උපයෝගී කරගත්ත කාරණා දෙකක් විතරයි. බුදුහාමුදුරු කියන්නේ නාම රූප දෙකක් නෙමෙයි. රහතන් වහන්සේලා කියන්නේ නාම රූප දෙකක් නෙමෙයි. ඔය වක්‍රානුකූලව කිව්වේ, ඔය රහත් වෙලා කියන එක නේ කිව්වේ. ඔය වක්‍රානුකූලු නෑ නෑ, මට රහත් වෙන්න පුළුවන් කමක් නෑ. රහත් වෙන්නෙත් නෑ, වෙන්න ඕනත් නෑ. ඒකට හේතුව වෙන්න කෙනෙක් නැති නිසා. ඔබට නම් රහත් වෙන්න ඕනකම ඇති තාම. වෙලා බලන්න, එතකොට තේරෙයි තත්ත්වය මොකක්ද කියලා. පුජ්‍යල මානයකට නම්බුවක්, ප්‍රසිද්ධියක්, ගෞරවයක් එකතු කරන්න කෙනෙක් මෙතන ඉන්නව නම් එතන දහමක් නෑ බිරිතුවේ. පුජ්‍යල රටාවකට නම්බුවක් ගෞරවයක් රැස් කරන්න යනව නම් එතන තියෙන්නේ අමු පුතජ්ජනකම. යමක් බුදු කෙනෙක් හරි රහතන් වහන්සේ කෙනෙක් හරි දහමක් හැටියට දේශනා කරනව මිසක් යම් කාරණයක් ඒ වෙනුවෙන් කිසිම කීර්තියක්, ප්‍රසිද්ධියක්, ලාභයක්, සත්කාරයක්, ප්‍රශංසාවක්, ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නැත. මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ අනිත් අයට අවබෝධ කරගන්න එන්න කියලා ආරාධනය කරන්න මිසක් බුදුහාමුදුරන්ට බබලෙන්න නෙමෙයි. කවුරුත් බඩිකින්නෙන් ඉන්න වෙලාවක ඔබ කියනවා මගේ ළඟ තියෙනෝ කෑමක් ඕගොල්ලොත් එන්න මේක කන්න කියලා. එතකොට ඒක කීර්තියක් ගන්න, ප්‍රසිද්ධියක් ගන්න මේ කරපුවටද නෑ, අනිත් අයට උපකාර කිරීම සඳහා කරපු වැඩක්. ඒ වගේ තමයි මා ළඟ තියෙන මේ සද්ධර්මය ගන්න ඉන්න. එන මාත් එක්ක මේ සද්ධර්මය අනුභව කරන්න, මේක අහන්න, මේක තේරුම් ගන්න, මේක හොඳින් අහන්න, හොඳින් විමර්ශනය කරන්න. හොඳින් අහලා හොඳින් විමර්ශනය කරගත්තු අය තමයි දැක්කේ පින්නොතනේ අපි ධර්මය හොඳින් ඇසුවා, හොඳින් විමර්ශනය කළා. හිතාගන්න බෑ තෙර කොතනද කියලා හම්බ වෙනකන් දන්නේ නෑ. නමුත් දන්න විද්‍යාවන් ඔක්කොම පාවිච්චි කරා. පාවිච්චි කරලා කොහොම හරි මේ නිර්වාණ ධාතුවෙන් ඒ හැරවෙන ආලෝක සංඥාව කොහොම ඈත මූදි කොහොම හරි දැක්කා. සංසාර සාගරේ අතරමං වෙලා ඉන්න වෙලාවේ මේ ආලෝක සංඥාව දැක්ක. අහසේ වදිනෝ නිල් පාට නිකන් අමුතු එළියක් වගේ අන්තමට. අපිත් ඇතෑරියේ නෑ එළියේ ඉන්නේ මොන පැත්තෙන්ද කියලා බැලුවා. ඒ පැත්තටම අත් නොහැර වීරයෙන් පැදගෙන ගොඩ බිමක් තිබුණා. ගොඩ වුණා. කොහරද ගොඩ වුණේ? ඉන්ද්‍රියන් පහෙන් ගොඩ වුණා. ඉන්ද්‍රියන් පහ තමයි අර තියෙන සාගරේ. ඉන්ද්‍රියන් පහෙන් ගොඩ වුණා, හයෙන් ගොඩ වුණා. ආන්න ඊට පස්සේ තමයි ඒතම් සන්තං ඒතම් පනේතං සම්බ සංකාර සම. ඒක හරිම ශාන්තයි, ඒක හරි ප්‍රණීතයි, ඒක හරි අසිරිමත්. මේ දර්ශනේ හරි අමාරුයි. සංකල්පයක හිර වෙලා, විශ්වාසයක හිර වෙලා ජීවත් වීම හරිම ලේසි. දෙවියෙකුට, බුදු කෙනෙකුට, කර්මයකට, සබාධමකට, ග්‍රහ චක්‍රයකට, ලෝකේ ජීවිතේ උගස් කරලා ජීවත් වීම නම් හරිම ලේසි. වැඩි හිතන්න දෙයක් නැහැ. ඔගලන්ටත් බලන්න, බාර දෙන්න දෙයියන්ට බාර දෙන්න, බුදුහාමුදුරන්ට බාර දෙන්න, කර්මයට බාර දෙන්න, උගිටියත් එකයි නැතත් එකයි කියලා හිතන්න, ලබනාත්මේ මන් නෙමෙයි කියලා හිතන්න, මේක නැත්තම් උප්පත්තියක් නෑ කියලා හිතන්න, හරි ලේසි. හිතල විඳව විඳව ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ නම් ඔය තියෙනවා කියන පැත්ත එක ගණන් ගන්නෙත් නෑ, නැහැයි කියන පැත්ත ගණන් ගන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ නැහැයි කියන පැත්තටත් උත්තරයක් දෙනවා, තියෙනවා කියන පැත්තටත් උත්තරයක් දෙනවා. ඔබ හොඳ කෙනෙක් වුණොත්, මනස හොඳින් අදාගත්තොත්, සසරක් තියෙනවා නම් ඔබට ලබනාත්මේ හොඳ වෙයි. සසරක් නැහැ කියන කට්ටිය ඉන්නවනේ. ඒ අයට කියන්න තියෙන්නේ සසරක් නැති වුණත් ඔබේ ඔබ මනස ඔබ හදාගත්තොත් ඔබ මේ ආත්ම ජීවිතේ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙයි කියලා. ඒ දෙකටම උත්තරයක් දුන්නා. මනෝවිද්‍යාත්මකානුකූලව මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි වෙන තුනේ. මේක දැන් සුද්ධත් පිළියම්ගෙන, සුද්ධ ඉස්සර හිතාගෙන ඉදි මේක කාය ස්වરૂපයක් විතරයි තියෙන්නේ කියලා ආගමිකනේ ආයේ. දැන් තේරුම් ගන්න තියෙනවා මේක කාය ධාතුවක් විතර නෙමෙයි කියලා. දැන් මේ ඉස්සරේ තේරුම් ගන්නවා මේ මිනිස්සෙක් උප්පත්ති ලබන්න ජීව ශක්තියක් හට ගන්නට අර බුදුහාමුදුරුවෝ පෙන්නපු කර්ම කාරණා ටික එකතු වුණාම තමයි මේ කුසක දරුවෙක් පිළිසඳ ගැනීම සිද්ධ වෙන්නේ කියලා ඔන්න දැන් පිළිගන්නවා මේතර. මේ ගන්ධබ්බයාගේ පැමිණීම කියන එක පිළිගත්තේ නැහැ. දැන් කොච්චර එහෙම ඥාන ශක්තිය තිබ්බත් ඒකට ගන්ධබ්බේකුත් අවශ්‍යයි. සම්බන්ධ වීමක් අවශ්‍යයි. ඒකත් එක්ක තමයි පැවැත්ම තියෙන්නේ. මේ බොරු කරන්න බොරු තර්කයේ මේ දානවා. මේ ජීව ශක්තියින් හැමදාම ලෝකෙ හැදෙනවා. ඒ ජීව ශක්තියින් වල ශක්තිමත් විඥාන ධාතු මට්ටමට ප්‍රගුණ වෙන්න සෑහෙන කාලෙකුත් යනවා. ඉතින් අපි ඔය කීමට කියන්නේ අලියෝ සමහර වෙලාවට ඔය හරක් ආශ්‍රේ වගේ සත්තු බල්ල වගේ සත්තු ඊළඟ ආත්මේ ගොඩක් මනුෂ්‍ය ආත්මයකට සමීපයි කියන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. ඩග්ගාල මනුෂ්‍ය ආත්මෙන් ගිලිහිච්ච ගමන් සමීපව ගිහිල් ඉපදෙන්නත් පුළුවන් තිරිසන් පැත්තේ ආත්ම තමයි අලියෝ හරක් තියෙනවා. ඔය දැන් අපි ওই හරක් මරන මිනිස්සුත් එක්ක අපි තරහ වෙනවා. අනේ මේ හරක් මරනවා කියලා. ඇත්තෙම දුක් වෙන දෙයක් නෙමෙයි. ඔය ගිය ආත්මේ හරක්ගේ බෙලි කපපු අය තමයි මේ ආත්මේ හරක් වෙලා ඉන්නේ. ගියාත්මේ එළුවන්ගේ බෙලිකපවල සුදු ඇඳුම් ඇඳගෙන එළුවන්ගේ බෙලි කපපු අය තමයි මේ ආත්මේ එළුව වෙලා ඉන්නේ. ඒ පව ගෙවන්න ඉන්නේ. අපි කොච්චර හැදුවත් ඕකෙන් වළක්ව ගන්න බැහැ. අර ගියාත්මේ ඔහු අර සත්තුන්ගේ බෙලි කපපු පාපේ ඒ ගෙවන්න ඕන. ඒක ලස්සනද තියෙන මතක බත්තක ජාතකේ. එක ආත්මයක එක කෙනෙක් හරි දහමක් හැටියට දේශනා කරනවා මිසක් යම් කාරණයක් ඒ වෙනුවෙන් කිසිම කීර්තියක් ප්‍රසිද්ධියක් ලාභයක් සත්කාරයක් ප්‍රශංසාවක් ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නැත. මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ අනිත් අයට අවබෝධ කරගන්න එන්න කියලා ආරාධනය කරන්න මිසක් බුදුහාමුදුරන්ට බබලෙන්න නෙමෙයි. එහෙනම් කවුරුත් බඩගින්නෙන් ඉන්න වෙලාවක ඔබ කියනවා මගේ ළඟ තියෙනෝ කෑමක් ඕගොල්ලොත් එන්න මේක කන්න කියලා. එතකොට ඒක කීර්තියක් ගන්න ප්‍රසිද්ධියක් ගන්න මේ කරපු වැඩද නෑ. අනිත් අයට උපකාර කිරීම සඳහා කරපු වැඩ. ඒ වගේ තමයි නාලඟ තියෙන මේ සද්ධර්මය ගන්න ඉන්න. එන මාත් එක්ක මේ සද්ධර්මය අනුභව කරන්න, මේක අහන්න, මේක තේරුම් ගන්න, මේක හොඳින් අහන්න, හොඳින් විමර්ශනය කරන්න. හොඳින් අහලා හොඳින් විමර්ශනය කරගත්තු අය තමයි දැක්කේ. පින්නොතනේ අපි ධර්මය හොඳින් ඇසුවා, හොඳින් විමර්ශනය කළා. හිතාගන්න බෑ තෙර කොතනද කියලා හම්බ වෙනකන් දන්නේ නෑ. නමුත් දන්න විද්‍යාවන් ඔක්කොම පාවිච්චි කරා. පාවිච්චි කරලා කොහොම 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 හරි මේ නිර්වාණ ධාතුවෙන් ඒ හැරවෙන ආලෝක සංඥාව කොහොම ඈත මූදේ කොහොම හරි දැක්කා. සංසාර සාගරේ අතරමං වෙලා ඉන්න වෙලාවේ මේ ආලෝක සංඥාව දැක්ක අහසේ වදිනෝ නිල් පාට නිකන් අමුතු අමුතු එළියක් වගේ අන්තමට. අපිත් ඇතෑරියේ නෑ එළියේ ඉන්න මොන පැත්තෙන්ද කියලා බැලුවා. ඒ පැත්තටම අත් නොහැර වීදෙන් වීදෙන් පැදගෙන පැදගෙන ගොඩ බිමක් තිබුණා. ගොඩ වුණා. කොහරද ගොඩ වුණේ? ඉන්ද්‍රයන් පහෙන් ගොඩ වුණා. ඉන්ද්‍රයන් පහ තමයි අර තියෙන සාගරේ. ඉන්ද්‍රයන් පහෙන් ගොඩ වුණා, හයෙන් ගොඩ වුණා. ආන්න ඊට පස්සේ තමයි ඒතං සන්තං ඒතං පනේතං සම්බ සංකාර සමුත්. ඒක හරිම ශාන්තයි, ඒක හරි ප්‍රණීතයි, ඒක හරි අසිරිමත්. මේ දර්ශනේ හරි අමාරුයි. සංකල්පයක හිර වෙලා, විශ්වාසයක හිර වෙලා ජීවත් වීම හරිම ලේසි. දෙවියෙකුට, බුදු කෙනෙකුට, කර්මයකට, සබාධමකට, ග්‍රහ චක්‍රයකට, ලෝකේ ජීවිතේ උගස් කරලා ජීවත් වීම නම් හරිම ලේසි. වැඩි හිතන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ටත් බලන්න, බාර දෙන්න දෙයියන්ට බාර දෙන්න, බුදුහාමුදුරන්ට බාර දෙන්න, කර්මයට බාර දෙන්න, උගිටියත් එකයි නැතත් එකයි කියලා හිතන්න, ලබනාත්මේ මන් නෙමෙයි කියලා හිතන්න, මේක නැත්තම් උප්පත්තියක් නැහැ කියලා හිතන්න, හරි ලේසි. හිතල විඳව විඳව ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ නම් ඔය තියෙනවා කියන පැත්ත එක ගණන් ගන්නෙත් නැහැ, නැහැයි කියන පැත්ත ගණන් ගන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ නැහැයි කියන පැත්තටත් උත්තරයක් දෙනවා, තියෙනවා කියන පැත්තටත් උත්තරයක් දෙනවා. ඔබ හොඳ කෙනෙක් වුණොත්, මනස හොඳින් අදාගත්තොත්, සසරක් තියෙනවා නම් ඔබට ලබනාත්මේ හොඳ වෙයි. සසරක් නැහැ කියන කට්ටිය ඉන්නවනේ. ඒ අයට කියන්න තියෙන්නේ, සසරක් නැති වුණත් ඔබේ ඔබ මනස ඔබ හදාගත්තොත් ඔබ මේ ආත්ම ජීවිතේ සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙයි කියලා. ඒ දෙකටම උත්තරයක් දුන්නා. මනෝවිද්‍යාත්මක අනුකූලව මේ වෙනකොට ඔප්පු කළා ඉවරයි වෙන තුනේ. මේක දැන් සුද්ධත් පිළියම්ගෙන, සුද්ධ ඉස්සර හිතාගෙන ඉදී මේක කාය ස්වરૂපයක් විතරයි තියෙන්නේ කියලා ආගමිකනේ ආයේ. දැන් තේරුම් ගන්න තියෙනවා මේක කාය ධාතුවක් විතරක් නෙමෙයි කියලා. දැන් මේ ඉස්සරේ තේරුම් ගන්නවා මේ මිනිස්සෙක් උප්පත්ති ලබන්න ජීව ශක්තියක් හට ගන්නට අර බුදුහාමුදුරුව පෙන්නපු කර්ම කාරණා ටික එකතු වුණාම තමයි මේ කුසක දරුවෙක් පිළිසඳ ගැනීම සිද්ධ වෙන්නේ කියලා ඔන්න දැන් පිළිගන්නවා මේතර. මේ ගන්ධබ්බයාගේ පැමිණීම කියන එක පිළිගත්තේ නැහැ. දැන් කොච්චර එහෙම ඥාන ශක්තිය තිබ්බත් ඒකට ගන්ධබ්බේකුත් අවශ්‍යයි. සම්බන්ධ වීමක් අවශ්‍යයි. ඒකත් එක්ක තමයි පැවැත්ම තියෙන්නේ. මේ බොරු කරන්න බොරු තර්කය මේ දානවා. මේ ජීව ශක්තියින් හැමදාම ලෝකෙ හැදෙනවා. ඒ ජීව ශක්තියින් වල ශක්තිමත් විඥාන ධාතු මට්ටමට ප්‍රගුණ වෙන්න සෑහෙන කාලෙකුත් යනවා. ඉතින් අපි ඔය කීමට කියන්නේ අලියෝ සමහර වෙලාවට ඔය හරක් ආශ්‍රය වගේ සත්තු, බල්ල වගේ සත්තු ඊළඟ ආත්මේ ගොඩක් මනුෂ්‍යාත්මයකට සමීපයි කියන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. ටග්ගාල මනුෂ්‍ය ආත්මෙන් ගිලිහිච්ච ගමන් සමීපව ගිහිලි ඉපදෙන්නත් පුළුවන් තිරිසන් පැත්තේ ආත්ම තමයි අලියෝ හරක් තියෙනවා. ඔය දැන් අපි ওই හරක් මරන මිනිස්සුත් එක්ක අපි තරහ වෙනවා. අනේ මේ හරක් මරනවා කියලා. ඇත්තෙම දුක් වෙන දෙයක් නෙමෙයි. ඔය ගිය ආත්මේ හරක්ගේ බෙලි කපපු අය තමයි මේ ආත්මේ හරක් වෙලා ඉන්නේ. ගියාත්මේ එළුවන්ගේ බෙලි කපවල සුදු ඇඳුම් ඇඳගෙන එළුවන්ගේ බෙලි කපපු අය තමයි මේ ආත්මේ එළුව වෙලා ඉන්නේ. ඒ පව ගෙවන්න ඉන්නේ. අපි කොච්චර හැදුවත් ඕකෙන් වළක්ව ගන්න බැහැ. අර ගියාත්මේ ඔහු අර සත්තුන්ගේ බෙලි කපාපු පාපේ ඒ ගෙවන්න ඕන. ඒක ලස්සනද තියෙන මතක බත්තක ජාතකේ එක ආත්මයක